අද 2024 ජූලි මාස 28 වන ඉරිදා ආධුනික සතිමත් බව පුහුණු කරන්නන් සඳහා වන වැඩසටහන් මාලාවේ තවත් එක් වැඩසටහනකටයි අප සියලු දෙනාම සම්බන්ධ වී සිටින්නේ. ඒ සඳහා නිස්සරණ වනයෙන් සහභාගී වන නම් කියන අවසරයි පූජනීය හෝමාගම ධම්මකුසල ස්වාමින් වහන්සේව පාද නමස්කාර කොට වැඩසටහනට පිළිගන්නවා. ඒ වගේම වැඩසටහනට සම්බන්ධ වන අනිකුත් ස්වාමින් වහන්සේලා මෑණිවරුන් පාද නමස්කාර කොට වැඩසටහනට පිළිගන්නවා. වැඩසටහනට සම්බන්ධ වන ඔබ සියලු දෙනාමත් ඉතාමත් ගෞරවණීයව වැඩසටහනට පිළිගන්නවා. වැඩසටහනේ මූලිකාංගයේ ලෙස අපට තිබෙන්නේ සුපුරුදු පරිදි ගෞරවනීය ස්වාමින් වහන්සේගේ ධර්ම දේශනාවකට සවන් දීමයි. ඉන් අනතුරුව අප වෙත ලැබී ඇති සතිමත් වාර්තා ඉදිරිපත් කිරීමත් අවසානයේ පුණ්‍යානුමෝදනාවෙන් අපේ වැඩසටහනට සමාප්ත කරනවා. වැඩසටහනේ මූලික අංගය වන ධර්මදේශනාවට සවන් දීමට අප සියලු දෙනාම සූදානම් වෙමු. ඒ සඳහා ගෞරවනීය ස්වාමින් වහන්සේට මම ආරාධනා කරනවා. අවසරයි ස්වාමින් වහන්ස. සාදු සාදු සාදු.
නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. යතාපි පබ්බතෝ සේලෝ අචලෝ සුපතිට්ඨිතෝ එවං මොහක්ඛයා භික්ඛු පබ්බතෝ වන වේදති තී.
සාදු සාදු සාදු.
පින්නත් ස්වාමීන් වහන්ස, මෙහෙණින් වහන්ස මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන පින්නතුනි, අපි හිතුවොත් අපි යම්කිසි මායාවක් ඇති බවට හඳුනගත්තොත්, නැති දෙයක් ඇති බවට හඳුනගත්තොත්, ඒ හඳුනගත්ත මායාව, ඒ හඳුනගත්ත නැති දේ දිගට පවත්වන්න උත්සාහ ගත්තොත්, අන්න මොකද වෙන්නේ? ඒ නැති දෙයක් පවත්වන්න දරන උත්සාහය නිසා, එහෙම නැත්තං අර විදිහට මායාවක් හැබෑවක් කරන්න දරන උත්සාහය නිසා, අන්න නිරතුරුව වෙහෙසට පීඩාවට පත් වෙනවා. මේ තැනැත්තා මේ නැති දෙයක් නඩත්තු කරන්න උත්සාහ ගන්නවා, නැති දෙයක් පවත්වන්න උත්සාහ ගන්නවා, මායාවක් හැබහැවක් කරන්න උත්සාහ ගන්නවා. ඉතින් ඒ උත්සාහය පහසුවක් සැපයක් සඳහා හේතු වෙනවා කියලා හිතන්න අමාරුයි. මොකද හේතුව අර මූලික පදනම මේ තැනැත්තාගේ වැරදි. මේ තැනැත්තා නැති දෙයක් ඇති බවට හිතුවා, කල්පනා කරා. එහෙම නැත්තං මායාවක් සත්‍ය බවට හිතුවා, කල්පනා කරා. ඉතින් ඒ පළමු පදනමම වැරදි හින්දා එතනින් එහාට කොච්චර වෙහෙසුණත් උත්සාහ ගත්තත් මේක මේ තැනැත්තට දිනන්න පුළුවන් හටනක් නෙමේ. ඉතින් ඔන්න ඔය විදිහ අදහසක් අද දවසේ මේ ඉදිරිපත් වෙලා තියෙන දේ ගැන කතා කරන්න සුදුසුයි. මොකද්ද මේ අද ඉදිරිපත් වෙලා තියෙන දේ? මෙන්න මේ අන්ධකාරයක් නොපෙනීමක් නිසා අපි නැති දෙයක් නඩත්තු කරන්න උත්සාහ ගන්නවා. නොදැනීමක් නිසා මායාවක් ඇත්ත බවට සනාථ කරන්න උත්සාහ ගන්නවා. මොකද්ද මේ මායාව? මොකද්ද මේ නැති දේ කියලා ගත්තොත් අපි හිතමු මමංකාරයක් කියලා හඳුන්වන්න පුළුවන්. මමංකාරයක්, එහෙම නැත්නම් ඊගෝ කියලා සඳහන් කරන්නේ. මේ ඊගෝ එකක් අපි ළඟ තියෙනවා, පර්සනල් ඊගෝ එකක්. මේ ඊගෝ එක කියන්නේ මොකද්ද? මේ කෙනෙක්, පුද්ගලයෙක්, සත්වයෙක් ඉන්න බවට ගැන්මක් තියෙනවා. එතකොට ඒ ගැන්ම අපි නඩත්තු කරන්න උත්සාහ ගන්නවා. ඒ ගැන්ම අපි ස්ථාවර කරන්න උත්සාහ ගන්නවා. නමුත් මේ ගැන්ම යම් කිසි විදියක මායාවක් සත්‍යයයි හිතාගත්තා වගේ නම්, නැති දෙයක් ඇතියයි හිතාගත්තා වගේ නම්, අන්න ඒ විදිහේ ප්‍රශ්නයක් මතුවෙලා එනවා. වෙහෙස පීඩා විතරක් ඉතුරු වෙන්න හේතු කාරණා ඒක පිටිපස්සේ තියෙනවා. ඒ වගේ තමයි අපිත් මේ මමංකාරයක්, මේ ඊගෝ එකක් නඩත්තු කරන්නම තමයි මේ මුළු ජීවිත කාලෙම කැප කරලා තියෙන්නේ. ඒ අධ්‍යාපන සුදුසුකම් වේවා, ඒ ගත්ත සහතික වේවා, ඒ කරපු ඩිප්ලෝමා වේවා, අන්න ඒ කරපු රැකියාව වේවා, මේ සියල්ල අපි මම මේ වගේ අධ්‍යාපනයක් ඇත්තෙක්, මම මේ විදිහේ ඩිප්ලෝමා දරන්නෙක්, මම මේ විදිහට රැකියා කරපු කෙනෙක් කියලා අන්න ඒක පෝෂණය කරන්න තමයි අරගන්. ඊට පස්සේ අපි තම ගෙවල් දොරවල් වල ඒ ගොඩ නගා ගත දේවල් මේ මගේ නිවස කියලා අන්න ගොඩදෙනෙට පෙන්නුම් කරනවා. ලස්සන්ට අරගෙන ගිහිල්ලා මේ මගේ නෝනා, මේ මගේ මහත්තයා කියලා අර ගෙදර ඇතුලේ වලි වුණත් එක 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 මරා ගන්න උත්සාහ කරත් බාහිර ලෝකෙට පෙන්නුම් කරනවා. ඊට පස්සේ යාන වාහන වගේ දේවලුත් ඒ වගේ තමයි. මේ 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 කාර් එක මමයි කියන්නේ දෙන්නේ නෙමෙයි. මම එනවා නම් කාර් එකත් එනවා, කාර් එක එනවා නම් මාත් එනවා. ඒ විදිහට අන්න අපි මේ ජීවිත කාලයක් පුරාවට එක්තරා විදිහක උත්සාහ කරන්නේ මෙන්න මේ 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 පර්සනල් ඊගෝ එකක් නඩත්තු කරන්න. මේව නැත්තම් අර විදිහට මමංකාරයක් බලපවත්වන්න තමයි අපේ උත්සාහය. නමුත් මේ උත්සාහයට පදනම් වෙච්ච අපේ ඇසම්ෂන් එක, එහෙම නැත්තම් අපි හිතමු මේ අපි දෙයක් මෙහෙම ඇති බවට හැඟීමක් අරගත්තනේ. අන්න ඒ හැඟීමම වැරදිනා. එතකොට මේ දරණ උත්සාහය සියල්ල නිකන් අසාර්ථක උත්සාහයක්. ඒ සඳහා අවශ්‍ය මූලික පදනමම වැරදි බව අන්න ඒ තුළ තියෙනවා. මූලික පදනමම වැරදි නම් එතනින් එහාට කොච්චර දැඟලුවත් ඒ ක්‍රියාවලියේ සාර්ථකත්වයක් ගන්න බෑ. අන්න ඒ වගේ මෙන්න මේ නැති මමංකාරයක්, නැති ඊගෝ එකක් අපි නඩත්තු කරනවා. ඊළඟට නැති මමංකාරයක්, නැති ඊගෝ එකක් අපි ඇති විදිහට සලකලා තියෙනවා. ඉතින් ඒ සැලකීම කරන්නේ ගොඩක් වෙලාවට අන්න අර නොදැනීමක් හරහා, අඳුරක් හරහා. අඳුර නිසා අපිට පේන්නේ නෑ මෙහෙම එකක් නෑ කියලා. අපිට පේනවා බැලූ බැල්මට තියෙනවා වගේ. අඳුර නිසා මේ මායාවක් වගේ දෙයක් හැබෑවක් වෙලා පේනවා. ඉතින් එහෙම පේනකොට නැවත නැවත මේ තැනැත්තා උත්සාහ කරනවා, නැවත නැවත හඹාගෙන යනවා. නමුත් සාර්ථකත්වයක් ළඟා කරගන්න අමාරුයි. ඉතින් ඔන්න ඔය තියෙන අදහස ඉදිරියෙන් තියාගෙන අපි මේ අද දවසේ ඉදිරිපත් වෙච්ච සිදුවීමත් ගාථාවත් පොඩ්ඩක් පැහැදිලි කරගන්න බලමු. මේක තියෙන උදාන පාළියේ. ඒතොර මේ දවස්වල ඔය තැන් තැන්වල බණ කියන්න කියන්න අහුවෙන ඒවා ඔක්කොටම උදාන පාළියේ ගාථා තමයි අරගෙන ගියේ. උදාන පාළිය ඉවර කරන්න තමයි බලාපොරොත්තුව. ඉතින් පිළිවෙලට නම් යයි කියලා බලාපොරොත්තු වෙන්නත් එපා. පිළිවෙලට යන අහගන්න ඕන නම් ඉතින් මගේ පිටිපස්සෙන් එන්න වෙනවා යන යන දිහා. කෙසේ නමුත් මෙන්න මේ ගාථාව අරගත්තොත් ඒකේ තියෙන්නේ මේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේ පිළිබඳ සිදුවීමක්. ඒ සිදුවීමේදී භාග්‍යවතුන් වහන්සේ අසල සාරිපුත්තු ස්වාමීන් වහන්සේ මේ විදිහට පළඟක් බැඳගෙන භාවනාවක යෙදිලා ඉන්නවා. එතකොට බුදුරජාණන් වහන්සේ මේ සාරිපුත්ත හාමුදුරුවන්ව දැකලා, මේ භාවනා යෝගීව ඉන්න මේ ස්වාමීන් වහන්සේව දැකලා යම් කිසි විදියක ප්‍රකාශ කරපු සතුටු වාක්‍යයක් තමයි අපි මේ අද ඉදිරියෙන් තියපු ගාථාව. ඒක එච්චර සවිස්තරව බුදුරජාණන් වහන්සේ කියන්න උත්සාහ ගන්නෙත් නැහැ. යම් යම් ගොඩාක් ගැඹුරු කරුණු පෙන්වන්න උත්සාහ ගන්නෙත් නැහැ. නමුත් සරලව මේ වෙච්ච සිදුවීමට ගලපලා, මේ දැකපු දෙයට ගලපලා යම් කිසි දහම් කරුණක් ඉදිරිපත් කරනවා. එතකොට ඒකේ දිහා බැලුවොත් තියෙන්නේ යථාපි පබ්බතෝ සේලෝ අචලෝ සුප්පතිට්ඨිතෝ. තර උපමාවක් දීලා තමයි පටන් ගන්න. යම්සේ ගල් පර්වතයක් මනාසේ පිහිටියා වූ නොසෙල්වෙන්නා වූ අචලෝ සුප්පතිට්ඨිතෝ, මේ විදියට නොසෙල්වෙන මනා ලෙස පිහිටිය. පබ්බතෝ සේලෝ, මෙන්න මේ ගල් පර්වතයක් ගැන තමයි කියන්නේ. එවං මොහක්ඛයා බිකු පබ්බතෝව නවේද තීති. මෙන්න මේ අයුරෙන්ම මේ මෝහය, මෝහාන්ධකාරය කියලා කියන්නේ, මෝහය දුරු කරා වූ මේ භික්ෂුව පර්වතයක් සේ කම්පා නොවේ. මොන පර්වතයක් වගේ දර විදියට නොසෙල්ලෙන සුප්පතිට්ඨිත පර්වතයක් වගේ මේ භික්ෂුවත් කම්පා වෙන්නේ නැහැ. කම්පා නොවෙන්න හේතුව මොකද්ද? කම්පා නොවෙන්න හේතුව තමයි අන්න අර මෝහය දුරු කරා. මෝහය දුරු කරනකොට ඉබේම අර මමංකාරයක් තියුණනම් ඒකත් දුරු වෙනවා. මමංකාරය කියන්නේම යම්කිසි විදියක මෝහය නොදැනීම නිසා හටගත්ත දෙයක්, අඳුර නිසා හටගත්ත දෙයක්, නැති දෙයක් ඇති හැටියට ගත්ත ගැන්මක්. එතකොට අන්න ඒක දුරු වෙනවා, ආලෝකය පහළ වෙනවා. එතකොට අර විදිහට මේ පර්වතයක් වගේ නොසැලෙන ස්වභාවයක් මේ භික්ෂුව තුළ මතුවෙලා එනවා කියලා තමයි භාග්‍යතුන් වහන්සේගේ මේ අදහස. දැන් අපි ගත්තොත් අපි හිතනවා මේ මමංකාරයක් තියුණහම තමයි පර්වතයක් වගේ නොසැලී ඉන්න පුළුවන් කියලා. දැඩි මමංකාරයක් අපි හිතමු ඔය ලෝක ප්‍රසිද්ධ නිකන් චරිත ඉන්නේ. නිකන් ව්‍යාපාරිකයෝ වෙන්න පුළුවන්, එහෙම නැත්නම් දේශපාලඥයෝ වෙන්න පුළුවන්, එහෙම නැත්නම් වෙන වෙන නායකයෝ වෙන්න පුළුවන්. ඒ චරිත ගත්තොත් අන දැඩි මමංකාරයක් සහිතයි. ඒ මමංකාරය වටේ තමයි මේ පිරිස් ගොනු වෙන්නේ. ඒ මමංකාරය වටේ තමයි මේ බලය එක් රැස් වෙන්නේ. ඒ ඊගෝ එක නිසා තමයි මේ විදිහට මේ ලෝකේ හෙල් හොල්ලන පෙරලන වැඩ කරන්න පුළුවන් වෙන්නේ කියලා අපි හිතනවා, කල්පනා කරනවා. නමුත් බුදුරජාණන් වහන්සේ මෙතෙන්දී පෙන්නුම් කරන්නේ මොකද්ද? මෙන්න මේ මමංකාරය නැති කිරීම තුළින් මේ මෝහය, මේ නැති දෙයක් ඇති බව හිතාගත්ත මේ අන්ධකාරය දුරු කිරීම තුළින් අන්න එතකොට තමයි එයා පර්වතයක් වගේ නොසැලෙන, කම්පා නොවෙන පුද්ගලයෙක් බවට පත් වෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා. එතකොට අපි හිතන අර ලෝක සම්මත පුද්ගලයෝ බලවත් තෙදවත් තැනැත්තෝ අරගෙන බැලුවොත් ඒගොල්ලෝ ළඟ තියෙන අර මමංකාරය ඒගොල්ලන්ට අර විදිහට නොසැලෙන ස්වභාවයක් ලං කරලා දෙන්න හේතු වෙලා නැහැ. ඒක ওই චරිතවල පොඩ්ඩක් ඇතුළට බැසගත්තාම පැහැදිලිව පේනවා. අර පිටට කුඹගෙන ඉඳියාට අන්න ඇතුළතින් මේගොල්ලෝ එහෙම නොසැලෙන ස්වභාවයක් නැති පුද්ගලයෝ බව වැඩි වැඩියෙන් සනාථ වෙනවා. ඉතින් ඒක නිසා එන්නේ විදිහේ අදහසක් තමයි බුදුරජාණන් වහන්සේ අද දවසේ අපිට ඉදිරිපත් කරන්නේ. මෙන්න මේ මෝහය, මේකී අන්ධකාරය දුරලන්. දැන් ගොඩ දෙනෙක් ඔය මෝහය කිව්වහම නිකන් මේක හොයන්න බෑ කියන අර්ථයෙන් තමයි කියන්නේ. එදත් එක්කෙනෙක් අහනවා මට රාගය අල්ලන්නත් පුළුවන්, ද්වේෂය අල්ලන්නත් පුළුවන්, හැබැයි මට මෝහය අල්ලන්න බෑනේ ස්වාමීන් වහන්ස, කොහොමද මේ මෝහය කියන එක අඳුනගන්නේ කියලා අහනවා. ඉතින් ඕකට හොඳ පිළිතුරක් දෙනවා ආචාන්චා හාමුදුරුවෝ. ඔය ප්‍රශ්නේ අහන ආචාන්චා හාමුදුරුවන්ගෙන් ආචාන්චා හාමුදුරුවෝ ඕකට බොහොම සරලව වාක්‍යයකින් දෙකකින් තමයි උත්තර දෙන්නේ. ස්වාමීන් වහන්සේ කියන්නේ මොකද්ද? මේ අස්සෙක් හොයනවා, අස්සයා කොහෙද කියලා අහනවා අස්සයාගේ පිට උඩ නැගගෙන. ඕක තමයි කියන්නේ. අස්සේගේ පිට උඩ නැගලා කො අස්සයා කොහෙද, කොහෙද ඕකා ඉන්නේ කියලා අහනවා, හොයනවා කියලා සඳහන් කරනවා. උතර අස්සෙක් පිට නැගලා කොමේ අස්සයා කියලා හොයන හැවිල්ලක් තමයි ඔය මෝහය. ඇරෙන ඉතුරු ටික මට අඳුනන්න පුළුවන් කො මෝහය කියලා අහන්නේ. ප්‍රශ්නේ පුතුහත්ම තියෙන්නේ ඕක තමයි. ඉතින් වෙන මොකුත් නැහැ. හරි. ඉතින් එන්නේ විදිහේ මේ අඳුනන්න බැරි වගේ ගතියක් තමයි මේක තුල තියෙන්නේ. කෙසේ නමුත් මෙන්න මේ අන්ධකාරය නිසා මොකද වෙන්නේ? මේ නැති දෙයක් ඇති හැටියට අපිට පෙන්නුම් කරනවා. මායාවක් සත්‍ය බවට පෙන්නුම් කරනවා. මෙන්න මේ ඊගෝ නැමැති, එහෙම නැත්නම් මේ මමංකාරයක් නැමැති දෙයක් නැවත නැවත විදහා දක්වනවා පෙන්නුම් කරනවා. ඉතින් මේ ඕනම දහමක ආගමක ටිකක් ඇතුළට විස්තර සහිතව කියවල බැලුවොත් ගොඩක් වෙලාවට මේ මමංකාරය දුරු කිරීම තමයි ස්වර්ගයට මාර්ගය. මමංකාරය දුරු කිරීම තමයි දෙවියන් වහන්සේ හා එකතු වෙන්න තියෙන ක්‍රමවේදේ කියලා ඔන්න ඔය විදිහට මේ මමංකාරය දුරු කිරීමක් ප්‍රකාශ කරනවා, දේශනා කරනවා. සාමාන්‍ය ඔය මුස්ලිම් ඉස්ලාම් දහමේ වුණත් ඒ අදහස තියෙනවා. ඔය සිදුවීමක් සඳහන් වෙන්නේ ඒ කෙනෙක් ඒ දහමේ භාවනානුයෝගී පැත්තක සෙක්ට් එකක ඒ පූජකෙක් අන්න තමුන් මේ භාවනාවක යෙදිල ඉන්න වෙලාවේදී මේ මමංකාරයේ දුරු කිරීමක් සුළු මොහොතකට හරි මේ තැනැත්තා අත්දැක්කා. අත්දැකට පස්සේ මෙයාට පුදුම සතුටක්, විවේකයක් හිත තුළ මතුවෙලා ආවා. හරියට නිකන් දෙවියෝනේ ඒගොල්ලන්ගේ පරම සත්‍ය, දෙවියන් වහන්සේ හා මම එක්ුණා වගේ, සම වුණා වගේ අදහසක්, දැනීමක් මේ පුද්ගලයාට මතුවුණා. ඉතින් අර යුරේකා යුරේකා කියලා කෑ ගහගෙන දිව්වා වගේ මේ තැනැත්තත් මේ තමුන්ගේ නිවසෙන් එළියට බැහැලා මේ බැද්දෑක් නුවර පාර දිගේ දුවනවා. දුවන්නේ මොකක් කියලාද? අන්න යම්කිසි ඒ වචනයක් මට මතක විදියට අනා අල් හක් ඔන්න මොකක් හරි වචනයක් කිය කිය තමයි දුවන්. ඒ වචනේ අර දෙවියොන්ට දෙන නම් 99න් එකක්. ඒකේ අදහස තමයි මම සත්‍ය ස්පර්ශ කරා ඔන්න වගේ අදහසක් තමයි තියෙන්නේ. කෙසේ නමුත් මේම කෑ ගහගෙන දුවන මේ තැනැත්තා ඒ නගරේ බලධාරීන් විසින් අල්ලා මේ දෙවියොන්ට අපහාස කරා කියන චෝදනාව යටතේ හිස ගසා දැම්මා කියලා සඳහන් වෙනවා. එතකොට අන්න අර ඒ පූජකයාට, ඒ භවනා නියෝගී තැනැත්තාට දැනුනේ මේක මේ දෙවියන් හා සම වුණා වගේ. එතකොට ඔන්න ඔය විදිහ අදහසක් තියෙනවා මේ දහමක ආගමක. මේ විදිහ අදහසක් තියෙනවා. ලෝක සම්මත මතයේ තියුනේ සාමාන්‍ය මේ ඊගෝ එක පෝෂණය කළ යුතුයි කියන අදහස තමයි ලෝක සම්මත මතේ. පෞර්ෂය වඩන්න ඕන ඊගෝ එක පෝෂණය කරන්න, සතුට ඕනේ නම් ඊගෝ එක පෝෂණය කරන්න කියන අදහස තමයි ලෝකේ තියෙන්නේ. මේ මොටිවේෂනල් කෝට්ස් එහෙම අහලා බලන්නකෝ. කියන්නේ නිකන් සිංහෙක් වගේ තමුන්ගේ ඉලක්ක හඹාගෙන යන්න කියලා කියනවනේ. මේ මොටිවේෂන් ස්පීචස් කරන ගට්ටිය බලන්න දඟලන දැඟලිල්ල. ඒගොල්ලොන්ට වෙනම මොටිවේෂන් එකක් ඕනේ අර අර ඒ දැඟලිල්ලටම. ඉතින් ඒ විදිහේ මොකද්දෝ තියෙනවා. ලෝක සම්මතයේදී මේ ඊගෝ එක ස්ථාවර කරන්න කියන යෝජනාව ඉදිරිපත් වෙද්දී අනිත් පැත්තෙන් දහමක ආගමක පැත්තෙන් ගොඩක් කලාවට මේ ඊගෝ එක තමයි බාධාව කියන අදහස ඉදිරිපත් කරනවා. ඊළඟට සාමාන්‍ය ලෝක සම්මතය එහෙම තියුණත් ඔය ඇමරිකාවේ 60 ගණන් වල 70 ගණන් වල වගේ අමුතු රැල්ලක් ගියා. ඒ රැල්ල එක පැත්තකින් මෙඩිටේෂන් රැල්ලක්, අනිත් පැත්තෙන් ඩ්‍රග්ස් රැල්ලක්. ඇමරිකාව කියන්නේ නිකන් නිදහස, ස්ටැචු ඔෆ් ලිබර්ටි නේ ඒගොල්ලන්ගේ තියෙන්නේ. කිසිම තහංචියක් බාධාවක් නැතුව නිදහසේ ඉන්න පුළුවන් භූමියක් තමයි මේක කියලා තමයි ඒක අඳුන්වන්නේ. අර විදිහට යුරෝපීන් මෙහෙට ඇවිල්ලා යුරෝපයේ තියෙන ඒ බන්ධන බිඳලා දාලා තමයි මේ රට හැදුවේ. නිදහසේ ප්‍රතිමාවෙන්, ස්ටැචු ඔෆ් ලිබර්ටි වලින් තමයි මේක පෙන්නුම් කරන්නේ. හැබැයි වැඩේ කියන්නේ ඒ ගෝත්‍රික ජනතාවගේ නිදහස නැති කළා තමයි, ඒක කැප කළා තමයි ඒ අලුත් නිදහස් රාජ්‍යයක් ස්ථාපිත කරේ. ඒවා ඉතින් හරිම නිකන් නමුතු ජෝක්. කෙසේ නමුත් ඉතින් මේ රටේ ගත්තොත් අන්න යම් 60 ගණන් වල 70 ගණන් වල මේ මෙඩිටේෂන් රැල්ලක් වගේම ඩ්‍රග්ස් රැල්ලක් ඔය දෙකේ එකතුවක් තියෙනවා. එකතුවක් යනවා මුළු රට පුරාම නිකන් මහා රැල්ලක් විදියට යනවා. ඒකෙත් තේමාව තියෙන්නේ මොකද්ද? මේ මෙඩිටේෂන් සහ ඩ්‍රග්ස් කියන දෙක පාවිච්චි කළා මේ විදියට මේ ඊගෝ මේ ඊගෝ එක දුර්වල කරොත් අන්න ඔබට යම් කිසි විදියක කවදාවත් නොදැකපු විදිහේ සැපයක් අත්දකින්න පුළුවන් කියන වගේ අදහසක් ඉදිරිපත් කරනවා. එතකොට මිනිස්සු ගොඩාක් ඒ දවස්වල LSD LSD වගේ ඒ මත්ද්‍රව්‍ය පාවිච්චි කිරීම තුළින් යම් කිසි වේලාවකට අර විදියට මේ ඊගෝ එකේ දුර්වල වීමක් වියැකීමක් අත්දකින්න උත්සාහ කළා තියෙනවා. ඒ අස්සරම තමයි මෙඩිටේෂනුත් ඔබාගෙන තියෙන්නේ ඒගොල්ලෝ ඒ දවස්වල. ඔය ඕෂෝ රැල්ලත් ඔය ඔය කාලේ ඊට ටික කාලෙකට පස්සේ ගියපු එකක්. ඒකෙත් ඉතින් අමුතු අමුතු ඒවා නිති වුණි. ඕෂෝගේ බණේ කෙසේ වෙතත් ඒ ක්‍රියාවලියේ තියුණ වැඩ කටයුතු අමුතුයි. එතකොට ඒ විදිහේ නිකන් මද්‍රව්‍ය සමග මේ විදිහට මේ මැජික් මෂ්රූම්ස් වගේ මද්‍රව්‍ය සමග එහෙම නැත්නම් ඔය LSD වගේ ඒවා සමග එහෙම නැත්නම් ඔය දකුණු ඇමරිකාවෙත් තියෙන යම් යම් ශාක විශේෂ ඒවා සමග කරන පරීක්ෂණයක් ඒවා සමග මෙඩිටේෂන් කලවම් කිරීමක් වගේ එකකින් ඒගොල්ලොත් යම් කිසි විදියක බලාපොරොත්තු වුණා මේ විදියට මේ ඊගෝ එකක් දුර්වල කිරීම තුළින් යම් කිසි දිව්‍යමය සැපයක් වගේ සැපයක් අත්දකින්. ඒක පැත්තක්. අද කාලේ වුණත් සමහර වෙලාවට ඔය අමුතු අමුතු කැලෑවල් වල එහෙම ඔය සුද්ධෝ යන රිට්‍රීට් තියෙනවා. ඒවත් තියෙන ඔන්න වගේ ඒවා තමයි මෙඩිටේට් කරනවා. කරන්නේ හැබැයි අර විදිහේ මොකද්ද මැජික් මෂ්රූම්ස් වගේ මොනවා හරි අරගෙන තමයි. එතකොට ඒක මේ තාවකාලිකව අර විදිහට මොකක් හරි වෙනසක් සඳහා හේතු වෙන්න පුළුවන්. නමුත් දීර්ඝකාලීනව මේ විදිහේ ඊගෝ ඉවත් කිරීමකට හරියයිද කියන ප්‍රශ්නේ මතුවෙනවා. කෙසේ නමුත් මම මේ කියන්න උත්සාහ ගන්නේ මෙන්න මේ විදිහේ අදහසක් එදා ඉඳලා මේ දහමක ආගමක වගේම මේ ලෝක සම්මත දේවල් වලත් තිවිලා තියෙනවා. මොකද්ද මේ ඊගෝ එක අයින් කරොත් මේ මමංකාරය දුර්වල කරොත් අන්න ඒක තමයි නියම සැපයක් ලබන්න පුළුවන් හැකියාව කියලා මෙන්න මේ විදියට ප්‍රකාශ කරනවා. එතකොට මේ මත්ද්‍රව්‍ය සම්බන්ධව විදිහේ පරීක්ෂණ කරන කට්ටිය යම් කිසි විදියක අවස්ථා තුනක් විදිහට මේ මත්ද්‍රව්‍ය සමග මේ කරන පරීක්ෂාව යම් කිසි විදියක පෙන්වුම් කරන්න උත්සාහ ගන්නවා. මේ අවස්ථා තුන අපි එක්තරා විදියක මේ මෙඩිටේෂන් වලදී තත් දකිනවා. අපි හිතමු ඔය අපි කරන මෙඩිටේෂන් තියෙන සිහිය පුරුදු කර ගැනීමක් මොනවත් මේ කෙමිකලි සපෝර්ටඩ් නෑ. මේ මේ මොනවා හරි දෙයක් ගහලා නෙමෙයි මේක කරන්නේ. මොනවා හරි ආධාරකයක් සහිතව නෙමෙයි මේක කරන්නේ. නමුත් මෙන්න මේ සරල පුහුණුවක් හරහා අපි ඒ දේම කරන්න උත්සාහ ගන්නවා. සාමාන්‍ය ගත්තොත් ඔය මත්ද්‍රව්‍ය ගන්න කට්ටියගේ අත්දැකීම් හා සමාන අත්දැකීම් ඔය භාවනා නියෝගී කෙනෙක් විට එක අත්දකිනවා. හැබැයි ඒක එයා හේතු කාරණා සකසලා හේතු කාරණා සැකසීම තුළින් කරන අත්දැකීමක් ලබන අත්දැකීමක්. නමුත් මත්ද්‍රව්‍ය කියන්නේ කෙමිකලි ඒඩ්. එතකොට හේතු කාරණාවක් සපුරලා නැහැ. එහෙම අත්දැක්කහම ඉතින් ඒකේ සයිඩ් ඉෆෙක්ට්ස් ගොඩක් වැඩි වෙන්නත් පුළුවන්. අනිත් එක තමයි සමහර කෙනෙක් ඔය මත්ද්‍රව්‍ය වගේ දේවල් නිසා මේ මනස විකෘති වීමකට ලක් වෙනවා. මොකද ඒගොල්ලන්ට හරියටම විශ්වාසෙට තක්කෙට කියන්න බෑ මේ විදිහේ දෙයක් පාවිච්චි කරලා මේ විවේක අත්දැකීමක් ලැබෙයි කියලා. විවේක අත්දැකීමක්ම ලැබෙයි කියලා කියන්න බෑ. ඒකට හේතුව තමයි සමහර වෙලාවට මේ මත්ද්‍රව්‍ය ගන්න කට්ටියට මහා බිහිසුණු විදිහ අත්දැකීම්. බිහිසුණු කියන්නේ මේ මනස විකෘති වෙලා ඇවිස්සිලා නිකන් ජීවිතේ නැසුණා නම් ඊට වැඩිය හොඳයි වගේ කියන අත්දැකීම් උනත් ලැබෙන්න ඉඩකඩ තියෙනවා. ඒක නිසා අර විදිහේ මොකද්දෝ සැපයක් වගේ එකක් හොයාගෙන ගියත් අන්තිමට අන්න මනස විකෘති වෙලා වගේ නවතින්නත් ඉඩ තියෙනවා. කෙසේ නමුත් මේ සරල පුහුණුවක තියෙන අදහස තමයි මේ අපි මේ හේතුකාරණා තමයි හේතුකාරණා සම්පූර්ණ කරමින් තමයි මේ දේ සිද්ධ කරන්නේ. හේතුකාරණා සම්පූර්ණ කරන නිසාම අපිට ඒකේ තියෙන අනතුර අඩුයි. එහෙම නැත්නම් මේ 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 ක්‍රියාවලිය තුලින් වෙන්න තියෙන අනතුර අඩුයි. ඉතින් ඒ විදිහේ සරල පුහුණුවක් හොඳයි මං හිතන්නේ මේ ඊගෝ එක දුර්වල කරන්න. එහෙම නැත්නම් මේ මමංකාරය දුර්වල කරන්න. ඒ අදහසින් කරන ලබා දෙන පුහුණුව ඉතින් අපි කවුරු කවුරුත් අහලා තියෙනවා. මේ කාලයක් තිස්සේ සම්බන්ධ වෙලා තියෙන කට්ටිය දන්නවා. ඉතින් මොකක්ද ඒ පුහුණුව කියලා අපි යම් පමණකට මතක් කරගමු. මොකක්ද පුහුණුව? ඉතින් සිහියක් පිහිටවා ගන්න තමයි අපේ උත්සාහය. සිහිය පිහිටවා ගැනීම තුළින් අපි බලනවා මෙන්න මේ අපි කරන සතිමත් පුහුණුව භාවනාව හරහා මෙන්න මේ බුදුරජාණන් වහන්සේ කියන විදිහේ මෝහය දුරවීමක්, ඊගෝ එක මමංකාරය දුර්වලවීමක් ඇති කරගන්න පුළුවන්ද? ඒ ඇති කිරීම තුළින් කොහොමද අපි අර විදිහට අර සාරිපුත්ත හාමුදුරුවෝ උපමාවට අරගෙන කියනවා වගේ නොසැලෙන කෙනෙක් බවට පත් වෙන්නේ? ගල් පර්වතයක් නොසැලෙන්නා වගේ තමන් තුළත් නොසැලෙන ස්වභාවයක් ඇති කරගන්න දරන උත්සාහයක් කිව්වත් නරක නෑ. කෙසේ නමුත් සිහිය පිහිටවා ගැනීම තමයි සාමාන්‍ය සිද්ධ කරන්නේ. එතකොට අපි හිතමු ඇවිදින ගමන් ඒ විදිහේ සිහිය පිහිටවා ගැනීමක්, වාඩි වෙලා ඉන්න ගමන් සිහිය පිහිටවා ගැනීමක්, ඒ විදිහට අපි උත්සාහ කරනවා. උත්සාහ කරනකොට අපි හිතමු ඇවිදිනවා නම් මේ පතුල් වදින බව වගේ සරල තමුන්ට දැනෙන අරමුණක් අඳුන ගන්න අපි කියලා කියනවා. අඳුන ගන්න කියලා අපි කියනවා. ඊට පස්සේ වාඩි වෙලා ඉන්නවා නම් මේ හුස්ම වගේ තමුන්ට දැනෙන සරල දැනීමක් අඳුන ගන්න කියලා අපි කියනවා. අන්න ඒ විදිහට අඳුනගත්ත ඒ දැනීම උපකාරයට අරගෙන යම් කිසි වේලාවක් කරදර බාධක බැද්දේ නමුත් සිහියක් පිහිටවා ගන්න කියන ආරාධනාව තමයි සිද්ධ කරන්නේ. එතකොට අපි හිතමු එහෙම සිහියක් පිහිටවා ගන්න කෙනෙක්ට මුලදී දකින්න තියෙන අත්දැකීම එච්චරම ප්‍රසන්න එකක් නම් නෙමෙයි, ආකර්ෂණීය එකක් නම් නෙමෙයි. මොකද හේතුව අන්න අර ඊගෝ එක අයින් කරන්න මේ යන වැඩේදී ඒ ඊගෝ එක මුලින් හොඳටම ඇවිස්සෙන්න පුළුවන්. ඇවිස්සෙන්න පුළුවන්. ඒ ඇවිස්සුනහම මොකද වෙන්නේ? මේක නිකන් දරන්න බැරි ගානට නිකන් අත්දැකීමක් බවට පත් වෙනවා. දරන්න බැරි අත්දැකීමක් බවට පත් වෙනවා. ඒ අත්දැකීම අන්න පහසුවක් වෙන්නේ නැහැ. මොකද හේතුව අන්න අර මේ ඇතුළත තියෙන හැබෑ රඟේ පේන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් අපිට කිව්ව හැකි නිකන් මේක ඇතුළේ තියෙන තොයිලේ පේන්න පටන් ගන්නවා. ඒ තොයිලේ දැක්කාම ඉතින් බය වෙලා සිහි මුර්ජා වෙලා තමයි නවතින්නේ. ඉතින් එහෙම ආරම්භයේදී ටිකක් වෙහෙසයි. එතකොට ඒ වෙහෙස අපිට තේරෙනවා. ඉතින් අපි ආධුනික කෙනෙක්ට කියන්නේ එකපාරට මේකට වැසගන්නේ නැතුව ටිකෙන් ටික දවසට විනාඩි 15ක් 20ක් විදිහට පටන් ගන්න. ඒක සති කීපයක් තිස්සේ කරගෙන යන්න. ඊට පස්සේ දවස් දෙකක් නේවාසික වෙලා විමසලා බලන්න. අන්න එහෙම ක්‍රමානුකූලව බැස ගන්න එක යහපත් මං හිතන්නේ. එක පාට ආවොත් අර දරා ගන්න අමාරු. ඊට පස්සේ ඉතින් වටපිටාවේ කට්ටියටත් සාප කළා, මේ ඉන්න කතා කරපු බණ කියපු ආමඳුරන්ටත් සාප කළා. තමයි යන්නේ. මේ කමන්නේ බැනලා 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 යනවා. මේක ඒක හැටි, ඒක කරන් දෙයක් නැහැ. එසේ නමුත් මේ ඒ ඉතින් අමාරු අපිට තේරෙනවා. මේක ඇයි සැකයක් තියාගන්න එපා. ඒ අමාරුයි, වැඩේ අමාරුයි. මොකද හේතුව අර මුලදී මේ සිහිය පුරුදු කරන්න බැස ගන්න කෙනෙක් අර ලබන අත්දැකීම එච්චර ප්‍රසන්න දෙයක් නෙමෙයි. ඒක හේතුවම තමයි අර ඇතුළත ක්‍රියාවලිය වැඩි විස්තර වශයෙන් පේන්න පටන් ගන්නවා. පේන්න පටන් ගත්තාම ඒක මහා අවුලක් වියවුලක් විදිහට තමයි දැනෙන්නේ. මෙච්චර කුණු කන්දලක් මගේ ළඟ තියුණාද, මෙච්චර අමාරුද මේ වැඩේ කියලා හිතෙන්න පුළුවන්. හිතෙන්න පුළුවන්. ඉතින් ඒක කොයි විදිහට දැනුණත් මේ පුහුණුවේ පළවෙනිම පියවර කියලා කිව්වොත් මේක ආරම්භ කරා, මේකට මම බැසගත්තා කියන සලකුණක් කියලා කිව්වොත් කවුරු පිළිගනීද කියලා හිතන්න බෑ. කෙසේ නමුත් ඕක තමයි සලකුණ. වැඩේට බැසගත්තා කියන්නේ හොඳ සලකුණක්. ඔන්න ඔය මතුවෙන අවුල වියවුල. ඒකනේ අර 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 ටීවී ෂෝ එකෙත් කියන්නේ අර කුම්ෆු කියලා ඔය සෙන් කතාවක් ගියා ඒ දවස්වල. ඒ 80 ගණන් වල හදපු එකක්, 90 ගණන් වල වගේ ඔය ටීවී එකේ ගියා. එතකොට ඒකේ ඉන්න අන්ධ ගුරුවරයෙක් මේ තරුණ ගෝලය ඇවිල්ලා මේ ගුරුවරයාට කියනවා, මාස්ටර් ආයි ඇම් පසල්ඩ්. මේ ගුරුතුමනි මම මේ මහා පැටලෙවිල්ලක ඉන්නේ මේ විදිහේ. එතකොට ගුරුතුමා කියනවා, that's the beginning of wisdom. ප්‍රඥාවේ ආරම්භය ඔතන තමයි. අවුල වියවුල දැනෙන්න පටන් ගන්නවා. ඒක තමයි ආරම්භය විදියට පෙන්වන්නේ. කෙසේ නමුත් අන්න එහෙම පටන්ගෙන ගියොත් ටිකක් 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 මේක හුරු කර ගන්නකොට, මේ පුහුණුව දැන හඳුන ගන්නකොට, මේ පුහුණුව හරහා යම්කිසි විදියක ස්ථාවරයක් ගොඩනැගෙනකොට ඒ තැනතර තේරෙනවා අන්න දැන් යම්කිසි විදියක මේ ක්‍රියාවලිය තුළ සිහිය පිහිටවන්න දක්ෂ ස්වභාවයක් මා තුළ මතුවෙලා එනවා. දැන් වැඩි හුස්ම ගණනක් බලන්න පුළුවන්, වැඩි පියවර ගණනක් තියාගන්න පුළුවන් වගේ හැඟීමක් මේ තැනැත්තට මතුවෙලා එනවා. අන්න ඒ විදිහ නිකන් විවේක බිමකට ආවා වගේ, නිකන් අර කටුලෑබක ඉඳලා කටුලෑබෙන් එළියට ආවම කටු නැති ගස් නැති ඉරෙලිය වැටිච්ච පොඩි ඉඩකඩක් හම්බුනා වගේ හැඟීමක් මේ තැනැත්තට මතුවෙලා එනවා. ඒක ඉතින් කාලයක් තිස්සේ පුරුදු කරනකොට බොහෝ දිනට දැනෙන දෙයක්. ඒක තුලින් විශ්වාසය දියුණු වෙනවා මේ කරන පුහුණුව ගැන. ඉතින් එතෙන්ට යනකන් ටිකක් කටු තමයි තියෙන්නේ. කටු ටික පහු කරගෙන ගියොත් අර ටික දකින්න පුළුවන්. මෙන්න මේ අවධිය හරිම සුන්දරයි. මේ අවධිය එක්තරා විදියක අර අර මද්‍රව්‍ය ගන්න කට්ටියත් මද්‍රව්‍ය තුලින් හොයන දේ වගේ ගතියක් තියෙන්නත් පුළුවන් මේක තුළ. භාවනා කරන කට්ටියත් මේකට හොඳට ඇබ්බැහි වෙනවා. ඉතින් ඒකට ඇබ්බැහි වුණාට ගැටලුවක් නැහැ. මේ වගේ ඇඩික්ෂන් එකක් හදාගන්න කමක් නැහැ. ඔය අනිත් අනවශ්‍ය ඇඩික්ෂන් වලට වැඩිය තමුන්ට ශරීරයට හානි වෙන ඇඩික්ෂන්ස් වෙනුවට තමුන්ට ශරීරයට යහපතක් වෙන ඇඩික්ෂන් එකක් හදාගත්තත් නරක නෑ කියලා කිව්ව හැකිනේ. ඒකයි මං කිව්වේ අර මද්‍රව්‍ය වලින් කෙනෙක් මේ ඊගෝ එකේ යම්කිසි දුර්වල වීමක් තුලින් අත්දකින විදිහේ විවේකයක් මේ භාවනාවක් පුහුණුවක් තුලිනුත් කෙනෙක් අත්දකිනවා. එතකොට ඒ විවේකය අර හේතු කාරණා සපයලා හේතු කාරණා සහිතව හදාගත්ත විවේකයක්. අර වගේ විවේක හේතු කාරණා රහිතව හදපු විවේක කියලා කිව්ව හැකි. සාමාන්‍ය එතකොට අපි හිතමු ඔය නිකන් අත්දැකීම් දෙක තුනක් මතක් කරලා දැන් සාමාන්‍ය ඔය පරියංග භාවනාවේ දෙනකොට වගේ ටිකක් පුරුදු කරපු යෝගීන්ට දැනෙන දෙයක් තමයි අර මෙහෙම නිකන් කිරණ ගතියක් එනවා. කිරණ ගතියක් එනවා. ඒ කියන්නේ මේ ඉන්නා බලනකොට මෙන්න බෙල්ල පාත් වෙලා. ආපෝ කෙලින් කරගෙන මේ ඉන්නවා ආපෝ බලනකොට බෙල්ල පාත් වෙලා. ඒ අර පාත් වෙන කෑල්ල අහුවෙන්නේ නැහැ. කිරණා කියලා තමයි අපිට කියන්නේ. කිර 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 ඉන්නවා. එතකොට ඔය කිරණ ගතිය සාමාන්‍ය හෙරොයින් කාරයන්ටත් තියෙනවා. නැහැ ඔය ඔය මේ ඔය ස්ලැබ් දාන කොන්ක්‍රීට් දාන මේ අය ඒකයි ව්‍යාපාරිකයන්ගේ ගෙවල් ඉස්සරහා ඉන්න කට්ටියත් කිර කිරනේ ඒගොල්ලොත් දුවන්නේ අමුතු මැෂින් වගේ තමයි. ඉතින් එහෙම කිර කිර ඉන්න කට්ටිය තියෙනවා. තව වෙලාවකට මේ ගත්තා වූ අරමුණ නිකන් එක දිගට බලාගෙන යන්න පුළුවන් නොබිදෙන තෙල් දහරාවක් වගේ මේ හුස්මම බලන්න පුළුවන් නිකන් අමුතු සූස්තියක් මතු වෙලා එනවා. නිකන් ගංජාකාරයෙක් වගේ ගතියක් වෙන්නත් පුළුවන් එක නේද? එහෙම එකකුත් මතු වෙලා එනවා. තව වෙලාවකට ඔය අපිටමු යම් කිසි විදියක මේ හිත ආත්පස අරමුණු දස දහස් ගණනක් වගේ දැනීගෙන 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 යනවා. නිකන් අයිස් කාරයෙක්ගේ වගේ ගතියක්ද දන්නේත් නැහැ. කෙසේ නමුත් ඉතින් ඔන්න ඔය විදියට මේ කරන පුහුණුව තුළදී අපි මේ ඊගෝ එකේ යම්කිසි දුර්වල වීමක් අත්දකිනවා. ඒ අත්දැකීම අමුතු අත්දැකීමක්. ඒ අත්දැකීම යම්කිසි විදියක මේ කරන පුහුණුවට කෙනෙක්ව අලෝන ඇබ්බැහි කරන සුළුයි. ඒක කමක් නැහැ. ඒක නරකක් නැහැ. ඒ අමාරුවෙන් වඩාගත්ත පුහුණුවක ප්‍රතිඵලයක්. නමුත් මේකෙදී අනේ යම්කිසි පමණකට මේ ඊගෝ එකේ දුර්වල වීමක් සිද්ධ වුණා. ඒ දුර්වල වීම නිසා තමයි මේ විදිහ විවේකයක් මේ තැනත්තා අත්දකින්නේ. හරි. එතකොට එහෙම අත්දකින්න කෙනෙක් අන්න සමහර වෙලාවට මෙයාගේ කය විකෘති වෙනවා. කය විකෘති වෙනවා. ඊට පස්සේ ඉරියව් නඩත්තු කරන්න බැරුව යනවා. එතකොට ගොඩාක් වෙලාවට ප්‍රශ්න නගනවා. බලන්නකෝ මට මේ භාවනා කරගන්න බෑ. කාමරයක හැඟවිලා මිසක් භාවනා කරන්න බෑ. පිරිසක් ඉදිරියේ භාවනා කරන්න බෑ. පෙරලෙන්න යනවා, වැටෙන්න යනවා, කිතුසේම පෙරෙනවා කියලා ඔය විදිහේ නොයෙකුත් කතන්දර කියනවා. ඉතින් ඒක නිකන් එක්තරා විදිහක අර ඊගෝ එකට නඩත්තු කරන්න එපැයි මගේ පෞරුෂය, මගේ ස්වභාවය, මම මේ වගේ කෙනෙක්. කොන්ද ඇද වෙලා තියෙන්න බෑ. මම මේ වගේ කෙනෙක්. මෙහෙම ඉරියව්ව විකෘති වෙන්න බෑ. මම මේ වගේ කෙනෙක්. මේ විදිහට සෙම පෙරෙන්න බෑ කියලා කියනවා. ඉතින් එතකොට ඒ වගේ කෙනෙක් ගොඩාක් කාලවලට අර කාමරයක් ඇතුලේ සැඟවිලා භාවනා කරන තත්යකට පත් වෙනවා. නමුත් සාමාන්‍ය නිර්දේශිත ක්‍රමය තමයි ඕක ඔය ඉරියව්වේ කයේ විකෘතිය බාරගන්න. ඒක තමුන්ගේ අර කී විදියේ පෞරුෂයට එල්ල වෙන ප්‍රහාරයක් විදියට ගන්න. අනිත් කට්ටිය මොනවා හිතුවත් මට මේ ඉන්න පුළුවන් මේ භාවනා ශාලාවක පිරිස අතර ඉන්න පුළුවන් කියන විශ්වාසය දිනුනොත් ඒක තුලිනුත් යම් කිසි විද්‍යක අර ඊගෝ එකේ දුර්වල වීමක් වගේ දෙයක්. මේ නඩත්තු කරපු කයක් නඩත්තු නොකර ඉඳියොත් මොකද වෙන්නේ? විකෘතිය දකින්නවා. විකෘතිය දැක්කහම අර විදිහට අපිට ලැජ්ජාවක් එනවා. වට පිටා කට්ටිය බලනවද දන්නේ නැහැ කියලා හැඟීමක් එනවා. කෙසේ නමුත් අන්න මේ විදියට ඒ අත්දැකීම හරහා යන අවස්ථාවක් මතුවෙලා එනවා. දැන් පෞගේ දවසක ඔය පහළ වැඩසටහනක කෙනෙක් ලියලා තිබුණා මේ මාව මේ පෙරලෙන්නේ නැවයි භාවනා කරනකොට පෙරලෙන්න හොඳ නැහැ නේ. ඉතින් මම ඉතින් කොහොම හරි ට්‍රයි කරගෙන ඉඳියලු. හැබැයි ඒක නිකන් බාධාවක් වගේ කියලා නිකන් වගේ අදහසක් කියනවා. ඉතින් මම කිව්වා කමන්නේ නැහැ, ඉතින් පෙරලෙන්නත් පුළුවන් කියලා අපි බෝඩ් එකක් ගහන්නම් කියලා. සාමාන්‍ය භාවනා ශාලාවක් නැත්තම් මේ විදිහේ භාවනා මධ්‍යස්ථානයක් කියන්නේ ඔය කයේ විකෘතිය සඳහා ඉඩ දෙන තැනක්. බුදුරජාණන් වහන්සේකනි කියන්නේ පාළුගයකට යන්න, කැලේකට යන්න, මේ විදිහට මේ පිරිස් වලින් ඉවත් වෙලා මේ විදිහේ භාවනා නියෝගී පිරිසක් අතරට යන්න කියන්නේ. මොකද සමාජයේ ඉඳියොත් අපිව ජජ් කරන්න එනවා කට්ටිය, මොකද මේ වෙලා තියෙන්නේ කියලා. ගහකොළ අපිව ජජ් කරන්නේ නැහැ. නමුත් භාවනා ශාලාවක ඉන්න අනිත් කට්ටිය ඉතින් පොඩ්ඩක් ජජ් කරන්න එන්න පුළුවන්. කෙසේ නමුත් ඉතින් අර ලයිසන් එකක් දෙනවා වගේ දෙන්න ඕනේ, ඕන විකෘතියක් වෙන්න දෙන්න කියලා. ඊට පස්සේ පහුවදා වார்த்தාවල් ලියලා තිනවා මම පෙරලිලා ඉඳියයි කියලා. පෙරලිලා ඉඳලා ඉතින් සාමාන්‍යයෙන් කාන්තාවකට වගේ ඉතින් ඒක නිකන් මේ නොකරන්න කරන්න බැරි දෙයක් කියලා හිතෙන්නේ. කොහමද ලියලා තිබුණේ ඉතින් පෙරලිලා ඉඳියයි කියලා. පෙරලිලා ඉඳියයි කියලා ඉතින් වටේ කට්ටිය ඇවිල්ලා කෙලින් කරන්න යනවා. වටේ කට්ටිය ඇවිල්ලා මේකට ජැක් ගහන්න යනවා. ඕක මොකද්ද එකක් තියෙනවා. ඉන්න බෑ කාලා, ඉන්න බෑ බලාගෙන ඉන්න බෑ. ඉතින් ඒ වගේ කට්ටිය හරි අපහසුතාවයට පත් වෙන ඇවිල්ලා කියනවා බලන්න ස්වාමීන් වහන්සේ මේ කට්ටියට බාධායිද දන්නේ නැහැ මම මේ කරන වැඩේ. මට මේ වෙන වැඩෙන් කට්ටිය ඇවිල්ලා මට ඇහැරවනවා, කට්ටිය ඇවිල්ලා මට කතා කරනවා කියලා ඔහොම ඇවිල්ලා කියනවා. එතකොට එයා අපහසුතාවයට පත් වෙනවා. එයා කියනවා මේ පිරිස අතරේ මට භාවනා කරන්න බෑ වගේ කියලා. එතකොට මම නම් කියන්නේ ඔයාගේ කමටහන්න නෙමෙයි, ඒගොල්ලන්ගේ කමටහන්න සුද්ධ වෙලා නැත්තේ. ඒ වෙන්නේ කාට ඉන්න දෙන්න තේරෙන්නේ නැහැ. ඔය ඉන්න දෙන්න තේරෙන්නේ නැහැ. ඒ වෙනුවට ඒකට ගිහිල්ලා ඔබලා බලනවා, තට්ටු කළ බලනවා, ඔයාට ප්‍රශ්නයක්ද කියලා බලනවා. පිස්සු විකාර. ඔය කය විකෘතිය කොහොමත් එන දෙයක්. ඕක බලක් ගන්න බෑ. ඒක බාරගත්තොත්, ඒක හරහා ගියොත් ඔය ඉක්මනට සුව වෙනවා. නැත්තම් ඔය ලෙඩේ අර ඇටකුණා වෙනවා ඊට පස්සේ. ඊට පස්සේ අවුරුදු ගානකටවත් යන්නේ නැහැ. මොකද අර අර මේක නොවිය යුතුයි කියන ගිල්ටියක් වගේ මොකද්ද එකක් තියෙනවනේ මෙයා තුළ. ඒකත් එක්ක හිර වුණාට පස්සේ අවුරුදු ගානකට ඕක මැකෙන්නේ නෑ. අර අදහස යනකම මැකෙන්නේ නෑ. එතකොට ඉතින් හරි අපහසුතාවයට පත්වීමක් තමයි සිද්ධ වෙන්නේ. නමුත් මේ කය විකෘති කියන ඒවා සාමාන්‍ය ස්වභාවයෙන් මටත් තියෙනවා. එසේම පේරෙනවා පට්ටිය ඇවිල්ලා ඊට පස්සේ ස්වාමීන් වහන්සේ මෙන්න මේ මොනවාද ඉඟුරු කොත්ත මල්ලි ඔබ වහන්සේගේ සෙමට හොඳයි. සෙමක් ගැන කියලාවත් නැහැ. හරිද? සෙමට හොඳයි කියලා කියනකොටම දැනගන්න ඕනේ මේ මේ වෙන එකක් මේ කියන්නේ කියලා. ඊට පස්සේ ආවෙලාව නෙමෙයි හෝමියෝපති පෙති වර්ගයක් මේ හොඳයි, මේ සෙමට හොඳයි කියලා තව එක්කෙනෙක් දවසක් පූජා කරලා ගියා. ඉතින් ඒ වෙලාවට සෙම වගේ ඉතින් අරක බාර ගන්නවා. බාරගෙන කාට හරි මග හම්බ වෙන හාමුදුරුවන්ට දීලා එනවා, ඔන්න සෙමට හොඳයි බොන්න කියලා. ඉතින් ඔය සෙමේ යවන්න පුළුවන් එකක් නෙමෙයි. ඒක මේ සෙමම නෙමෙයි, නිකන් අර එන විකෘතිය. දවසක් ඔය සාකච්ඡාවට ගිහිල්ලා ලොකු ස්වාමීන් වහන්සේ ගාවම වාඩි වෙලා ඉඳලා එදත් සෙම පෙරිලා. සාකච්ඡාව අතරමැද ටිෂු පෙට්ටියකින් වැදුනා මට පාරක්. මම බැලුවා මොකද්ද මේ වුනේ කියලා. ටිෂු පෙට්ටිය කවුරු එව්වද දන්නේ නැහැ. ඉතින් කොහොම හරි ටිෂු පෙට්ටිය තියාගෙන ඉතින් මම පියද පියද ඉඳියා. ඉතින් ඔහොම දේවල් දෙනවා, ගණන් ගන්න එපා අප්පා. පොඩ්ඩක් සෙම ටිකක් එහෙම දැක්කොත්, හොටු ටිකක් ගෑවුනොත් කොච්චර අපිරියද මේ ලෝකේ, කොච්චර ලැජ්ජාවට පත් වෙනවද මේ ලෝකේ අපි. එහෙව් කයක් නඩත්තු කරපු කරන්න දරපු උත්සාහයන්නේ මේ තියෙන. හැබැයි ඒ කය ඔය කියන විදිහට නඩත්තු කරන්න බෑ. මරණ මොහොතේ ඕක කොහොමත් සනාථ වෙනවා. ඊට කලින්ම මේ මේ කයේ නඩත්තුව මට ඕන විදිහට තියන්න බෑ කියන හඳුන ගැනීම ටිකක් හරි කරන එක වටිනවා. ඒක හරි ඊගෝ එකට තර්ජනයක්. නමුත් ඒ ඒ ප්‍රොසෙස් එක හරහා යාම හොඳයි. ඉතින් ඒ ඒ දෙවැනි අවස්ථාවක් වගේ කියලා කියමුකෝ. ඊළඟ තුන්වෙනුව මේ ඊගෝ එකේ සම්පූර්ණ නැතිවීමක්, වියැකීමක්. සමහර වෙලාවට සුළු මොහොතකට හරි කෙනෙක් අත්දකිනවා. ඒ වෙලාවට ඔන්න වචන ඔක්කොම ලොප් වෙලා යනවා. හරි, ඒ වෙලාවට අර විදිහට භාෂා ව්‍යවහාරේ මේ කතා කරපු වචන ඔක්කොම ලොප් වෙලා ගිහිල්ලා අමුතු නිකන් අත්දැකීමක් තමයි ඒ දේ. සාමාන්‍ය ඒ අත්දැකීම නම් භාවනා නියෝගී කෙනෙක්ට විතරක් සාධාරණ අත්දැකීමක් වට නරක නෑ. මොකද ඔය මද්‍රව්‍ය වගේ ගන්න කට්ටියට ඕ වගේ අත්දැකීමක් සඳහා යන්න වෙන්නේ නෑ කොහොමත්. ඒගොල්ලෝ අර දෙවෙනි එක තමයි හොයන්නේ. පළවෙනි එක ලැබෙනවා හිටපු ගමන් එතකොට පිස්සු හොඳටම තද වෙලා මනස විකෘති වෙලා යනවා. ඔය තුන්වෙනි කී මේ ලයිෆ් චේන්ජින් එක්ස්පීරියන්ස් එකක්, ජීවිත පරිවර්තනය කරන එක්ස්පීරියන්ස් එකක් සාමාන්‍යයෙන් භාවනා නියෝගී කෙනෙක්ට විතරයි සාධාරණ. එතකොට ඒ වගේ අත්දැකීමක් සම්පූර්ණ මේ ඊගෝ එකේ දුර්වීමක් සුළු මොහොතකට අත්දකින්න පුළුවන්, ලැබෙන්න පුළුවන්. ඒක දැක්කහම අන දෙවියෝ ගැන විශ්වාසයේ තියෙන කෙනෙක් හිතනවා දෙවියන් එක්ක මම සම වුණා කියලා. ඊට පස්සේ වෙන මොකක් හරි විශ්වාසයක් තියෙන කෙනෙක් හිතනවා ඒක මම අත්දැක්කා කියලා. හරි. නමුත් මේ දහමට අනුව අන සුළු මොහොතකට හරි මේ ඊගෝ එකේ සම්පූර්ණ දුරවීමක් අත්දැක්කා කියන අදහසින් අපිට කිව්ව හැකියි. එතකොට අර වෙන දහමක් අදහන පිළිපදින කට්ටිය ඒගොල්ලෝ අන්න දෙවියෝ ස්ථිරයි. එතකොට අර දෙවියන් හා එක්වීම කියන ඒ ස්වභාවය ස්ථිරයි කියන විදිහට තමයි ඒගොල්ලෝ ඒක ගන්නෙ. එතකොට බලන්න අර දිට්ටියේ තියෙන අවුල දැන් මේ එකම අත්දැකීම. හැබැයි එයාට ඒක නිවනක් සඳහා හේතු වෙන්නේ නැහැ. මොකද එයාගේ දිට්ටිය වැරදි නිසා. එතකොට ඒක අල්ල ගන්නවා එයා. මේක අල්ලගන්නේ දෙවියෝ, දෙවියෝ කියන අදහසින්. ඊළඟට අපි හිතමු ඔය Hindu ආගමෙත් ඒගොල්ලෝ කතා කරන නණ්ඩු වැලි. මේ ද්වේතාවයෙන් මිදීමක්, මැඩ අල්ල ගැනීමක්. එතන අවුල තියෙන්නේ. භාග්‍යතුන් වහන්සේ ඔය ද්වේතානුපස්සනා සූත්‍රයේ පුරාවට කියන්නේ මොකද්ද? ද්වේතාවයෙන් මිදෙන්න හැබැයි මැද අල්ල ගන්න එපා කියන එක. මැද අල්ල ගත්තොත් මොකද වෙන්නේ? ආයේ සංසාරේ තමයි. ආයේ ගෙතීමකට ලක් වෙනවා. ආයේ අන්ත දෙක මතුවෙලා එනවා. එතකොට දැන් ඔය Hindu දහමේ වගේ කට්ටිය ඒගොල්ලෝ මැද ස්ථාවර කරනවා. non-duality කියලා ඔය කියවන්නේ. ඒක තමයි ඒගොල්ලෝ කියන්නේ. මේක ඒක ස්ථාවරයි කියන අදහසින් ඒගොල්ලෝ ඉන්නවා. ඒක බ්‍රහ්මන් කියලා ඒගොල්ලෝ අඳුන්නවා. ඉතින් ඔහොම තියෙනවා. කෙසේ නමුත් මේ භාග්‍යතුන් වහන්සේගේ දහමේ විශේෂත්වය තමයි මේ දේතානුපස්සනා සූත්‍රය කියවලා බලන්න. ඔය අන්ත දෙක අඳුන්නලා අඳුන්නලා ආකාර 16කටද කොහෙද අඳුන්නලා දීලා මැදත් ගැන කියලා අන්තිමට කියනවා මැද ග්‍රහණය කරන්න එපා කියලා. මැද අල්ලන්න එපා කියලා. එතකොට මෙන්න මේ විදිහට මේ ඊගෝ එකේ යම් කිසි විදියක සුළු තප්පර කීපයකට හරි දුරවීමක් අපි අත්දකිනවා නම් ඒ අත්දකින දේ ස්ථිර කරන්න යන්න එපා. ඒක මේ විදියට නොසැලෙන ස්වභාවයක් කියලා අරගන්න එපා කියන අදහස තමයි බුදුරජාණන් වහන්සේ ලබා දෙන්නේ. ඒ අදහස තුළින් අන්න කෙනෙක්ට මෙන්න මේ ඊගෝ එකේ සම්පූර්ණ දුරවීමක් කියන දේ ස්ථාවර කරන්න. තාවර කරන්න නැත්නම් ඒක ඒකටම බැස ගන්න පුළුවන් හැකියාවක් මතුවෙලා එනවා. මේක සම්පූර්ණ විනිවිද දකින්න පුළුවන් හැකියාවක් මතුවෙලා එනවා. අන්න සාරිපුත්ත හාමුදුරුවන්ගේ උපමාවට ගන්නේ ඒ වෙලාවේ තමයි. මෙන්න බලන්න මේ විදියට මේ අවිද්‍යාව, මේ මෝහ අන්ධකාරය දුරු කරපු මේ භික්ෂුව හරියට නිකන් හොඳට ස්ථාවරව පිහිටි නොසෙල්ලෙන ගලක් යම්සේද ඒ ආකාරයකින් ස්ථාවරව නොසෙල්වි මේ භික්ෂුව පවතින මේ පුද්ගලයා පවතිනවා. මේක තමයි අදහස. එතකොට අන්න සම්පූර්ණ ඊගෝ එකේ දුරු කිරීමක් තුලින් කොහොමද කෙනෙක් වැඩි වැඩියෙන් නොසැලෙන ස්වභාවයකට පත් වෙන්නේ කියන එක හරිම අමුතුයි. අපිට හිතෙන්නේ මේක අනිත් පැත්තනේ. නමුත් භාග්‍යතුන් වහන්සේ කියන්නේ මෙන්න මේ ඊගෝ එකේ මේ විදිහේ දුර්වීමක් දැක්කොත් අන්න ඒ තුලින් නොසැලෙන ස්වභාවයක් මේ තැනැත්තා තුළ මතුවෙලා එනවා කියලා. මතුවෙලා එනවා කියලා අන්න ඒ මතුවීම සඳහා කරන ආරාධනාවක් වගේ තමයි මේ කියන කතාව. ඒක සඳහා ක්‍රමානුකූල ගමනක් තියෙනවා. නමුත් අපි ඉන්න තැනින් පටන් අරගෙන කරගෙන යන්න පුළුවන්. ඒ සඳහා උත්සාහයක් දරන්න පුළුවන්. එතකොට තේරෙනවා මේ ලෝකේ යම්තාක් ස්ථිර සැපයක් තියෙනවාද? ඒ සැපේ අනිවාර්යෙන් මෙන්න මේ කී වෙනස තුලින් ලැබෙන එකක්. ඒකෙන් පිට මේ කී විදිහේ ස්ථාවර ස්ථිර සැපයක් ගන්න බෑ. මේ ඊගෝ එකක් තියාගෙන සැපේකුත් හොයාගෙන යන ක්‍රමවේදයක් නෑ. ඒ වෙනුවට ඊගෝ එක කියන්නෙම දුක තමයි, වෙහෙස පීඩාව තමයි. ඊගෝ එකේ දුර්වල වීමක් තුලින්, දුර්වල කිරීමක් තුලින් අන්න යම්කිසි විදියක නියමාකාර විවේකයක් ලං කරගන්න පුළුවනි. ඒ විදිය හැකියාවක් දියුණු කරගන්න පුළුවනි. සාමාන්‍යයෙන් අපි හිතුවොත් මේ විදිහේ පුහුණුවක ප්‍රතිපදාවක යෙදිලා ඉන්න කෙනෙක් ක්‍රමානුකූලව තමයි මේක අත්දකින්නේ. ටිකෙන් ටික ක්‍රමානුකූලව පියවරෙන් පියවර තමයි යන්නේ. එහෙම යන එක හරිම ස්ථිරයි. එහෙම යන එක වර්ධින්න පැටලෙන්න තියෙන ඉඩකඩ අඩුයි. එකපාරට ලිස්සලා ගියොත් එතකොට ගොඩ දෙනෙක් විකාර වෙලා මේ ප්‍රතිපදාවට ද්වේෂ කළා, ඔහොම තමයි නවතින්නේ. ඒක නිසා මේ ගමනට යම් කිසි විදියක නිවැරදි උපදෙස් ගැනීමක්, නිවැරදි උපදෙස් දරා ගැනීමක්, ඒක අනුව කටයුතු කිරීමක් අවශ්‍යයි. භාග්‍යතුන් වහන්සේ උපමාවට කියනවා, මම හරියට නිකන් දක්ෂ ගොපල්ලෙක් වගේ. මේ ගොපල්ලා මේ ගැඹුරු දියසුලි සහිත කිඹුල්ලු සහිත මේ ගඟක අන්න තොටෙන් නියම තැනින් මේ ගවයන් එතර කරනවා. ගවයන් එතර කරනවා යනතුරු සහිත ගඟෙන්. හැබැයි තොටෙන්, මේ කියන්නේ බහින තොටක් තියෙනවා මෙතනින් බැහැ ගන්න. නොතොටින් බැසත් මොකද වෙන්නේ? කකුල තිබ්බ ගමන් කෙලින්ම ගිහිල්ලා ඇතුළටම ඇදගෙන වැටෙනවා. එතකොට පරක්කු වැඩි. එතකොට අන්න දියසුලි වලට අහුවීමක්, ගිලිමැරීමක්, කිඹුල්ලුන්ට අහුවීමක් තමයි තියෙන්නේ. නමුත් භාග්‍යතුන් වහන්සේ සඳහන් කරන්නේ මොකද්ද? මම මෙන්න මේ නියම තොටක් දන්නවා. ඒ තොටෙන් මම මේ විදිහට දක්ෂ ගොපල්ලෙක් වගේ මේ ගවයන් එතර කරනවා කියලා. ඉතින් ඒ විදිහේ ප්‍රතිපදාවක් බුදුරජාණන් වහන්සේ පෙන්නලා තියෙනවා. ඒ ප්‍රතිපදාවත් කට්ටිය ගොඩාක් පටලව ගන්න උත්සාහ කරනවා එක එක ක්‍රමවේද වලින්. මන් දන්නේ එච්චරනම් පටලව ගන්නේ කොහොමද කියන එක මට තේරෙන්නේ නැහැ. කෙසේ නමුත් පටලව ගන්නවා. එක එක ඒවා කියනවා. ඔය YouTube වගේ ඒවා ටික ගිහිල්ලා බලන්නකෝ. දැන් meditation channels, බණ channels කියලා අමුතු අමුතු ඒවා ටිකක් තියෙනවනේ. කියන ඒවා පොඩ්ඩක් අහලා බලන්නකෝ. අනේ මන් දන්නේ නැහැ, මට නම් තියෙන්නේ මොඩකම හරි කමක්ද නැත්නම් වෙන මොකද්ද කියලා මට තේරෙන්නේ නැහැ. ඔය තියෙන එකක්වත් අහන්නේ එකක් බලන්නේ. ඒ වගේ එකක් වීඩියෝ එකක් දැන් අපි මේ ඉන්න සබ්ජෙක්ට් එකේ හැටියට ඔය ඇල්ගොරිතම් එකෙන් සජෙස් කරනවා මෙන්න මේ මෙහෙම මේ මෙඩිටේෂන් වීඩියෝ එකක් මෙන්න මේ බණක් කියලා ඔම සජෙස් කරනවා. එතකොට සජෙස් කරනකොට ඔගේ ඔප්ෂන් එකක් තියෙනවා, මේ channel එක ආපහු රෙකමන්ඩ් කරන්න එපා කියලා ඔප්ෂන් එකක්. ඒක තමයි මම සිලෙක්ට් කරන්නේ. එතකොට channel එක පිටින් අතුරුදාන් වෙනවා, ආපහු කවදාවත් ඒක පෙන්වන්නේ නැහැ. ඈ ඉතින් එහෙම එක පැත්තකින් නිකන් මරිකමක් කිරි දෙන්න පුළුවන් මේ තියෙන දෙයකට, කියන දෙයකට විවෘත නැද්ද කියලා. නමුත් ඉතින් ඔය එක එක්කෙනා කියන ඒවා කොහොම අහන්න ගියාම අප්පා ඉවරයක් නැහැ නේ. ඉවරයක්ම නැහැ. විශේෂයෙන් සිංහල භාෂාවෙන් තියෙනවනේ කොහොමද බේරන්න බෑ. එහෙම එකක් තියෙනවා. ඉතින් ඒක මොකද්ද දන්නේ නැහැ. ඒක මරිකමක්ද දන්නේ නැහැ. කෙසේ නමුත් ඒ මරිකම මන් දන්නේ මට නම් යහපත සඳහා පිහිටලා තියෙනවා. එතකොට අන්න දුරින්ම ඒ වැරදි අදහස් ඔලුවට ගන්න කල්පනා කරන්න හිතන්න දෙයක්වත් නැහැ. ඇහුවත් ඉතින් ඕක ගන්නෙ නැහැ. ඒක වෙනම කතාවක්. කෙසේ නමුත් අපි මේ ඉන්න පරිසරෙත් එක්ක, අපි මේ කරලා තියෙන පුහුණුවත් එක්ක මම හිතන්නේ මේ ලෝකේ වෙන කොහෙන් හරි ග්‍රහයක් ඇවිල්ලා මේක අපිට කියලා දෙන්න තව දෙයක් තියෙනවා කියලා. මේ ඉවර කරලා මේ එක්ස්පර්ට් වෙලා නෙමෙයි කියන්නේ. නමුත් මේ කරන වැඩේ මේ හරි කියන විශ්වාසය තියෙනවා. මෙතනින් එහා වෙන පුහුණුවක් නැහැ. ඕක තමයි තියෙන්නේ. ඔය කොයි පාරෙන් ගියත් මේ පාරෙන් එන්න වෙනවා කියලා තමයි මේ යන කට්ටියට අපි කියන්නේ. ඕන පාරකින් යන්න පුළුවන්. හැබැයි දවසක ඕගොල්ලන්ට මේ පාරෙන් එන්න වෙනවා. මේ පාරෙන් එන්න වෙනවා. කවදාද එන්නේ කියන ප්‍රශ්නේ විතරයි ඉතින් තීරණය කරගන්න තියෙන්නේ. ඉතින් මම හිතන්නේ නැහැ වෙන කවුරු හරි ඇවිල්ලා වෙන කොහෙන් හරි අමුතු ග්‍රහලෝකිකින් ඇවිල්ලා අර නිකන් අර සමිධි හාමුදුරන්ට ඇවිල්ලා කිව්වා වගේ කොහෙන් හරි දෙවියෙක් ඇවිල්ලා මේක ආයි කියලා දෙන්න දෙයක් තියනවා කියලා. මොකද හේතුව අපි මේ ප්‍රැක්ටිස් එකේ ඉන්න කට්ටියනේ. අපි මේ ප්‍රතිපදාවේ ඉන්න කට්ටියනේ. ආයිති අපිට කවුද විතර වීඩියෝ එක කියලා දෙන්න කට්ටිය. නෑ එහෙම එකක් නෑ. මේ ගත්තා වූ ගුරුවරයා කෙරෙහි විශ්වාසෙන් තමන්ගේ ප්‍රතිපදාව කරගෙන යනවා මිසක් අරයා කියන ඒවයි මෙයා කියන ඒවයි අර කහරිද මේක හරිද කවදාවත් ඉවර වෙන්නේ නෑනේ. ඒක නිසා ඒ වගේ තැනකට වැටෙන්නත් ඉතින් මොකක් හරි පිනක් තියෙන්න ඕනේ. ඒක මම දන්නේ නෑ. එහෙම නැති කට්ටියට ඉතින් අහෝ දුක කීතිත කීරකි තමයි. කෙසේ නමුත් ඉතින් අපිට ලැබිලා තියෙන අවස්ථාව තවදුරටත් සැක කරන්න දෙයක් නෑ කියන අදහස තමයි මගේ තියෙන්නේ. වෙන තවයි හොයන්න දෙයක් නැහැ. සමහර කෙනෙක් මෙතන ඉන්න ගම වෙන තැන්වල දුගුණ කියනවා. ඒ ඕනේ නැහැනේ අප්පා යන්නකො ඉතින් එතෙන්ට. ඈ එතකොට එහෙ නේටි කරගෙන ඉන්න පුළුවන්. ලොකු ස්වාමීන් වහන්සේත් ඒ වගේ වෙලාවට හොඳ උත්තර දෙනවා. මේ මොකද මේ මෙතන ඉඳලා එතන ගුණ කි කිය ඉන්න ඕනේ නැහැනේ. මෙතන තැන්වල ගුණ කියන්නේ මෙතන ඉන්න ඕනේ නැහැනේ. අවස කාලයකට කලින් ඒක ස්වාමීන් වහන්සේ කෙනෙක් හැමදාම මේ නමක් කියලා කියනවා. මේ මෙතන හරි සෝක් අප්පා. මෙතන හරි සෝක්. මෙතන හරි සෝක් කියලා ඕක අහලා අහලා එපා වෙලා දවසක් මං කිව්වා යන්නකෝ ඉතින් එතෙන්ට කියලා. ඊට පස්සේ දවස් දෙක තුනක්ම ඕක එක දිගට කිව්වා. කිව්වට පස්සේ බැන බැන යනවා. මා වෙලවන්න හදනවා කියලා බැන බැන යනවා. ඉතින් යන්නකෝ ඔය කිය කිය ඉන්නේ. ඈ ඒක තමයි වැඩේ. ඉතින් ඒක නිසා ඉන්නවා නම් ඒ ඉන්න තැනට ගරු කරගෙන ඒ ක්‍රමවේදයට ගරු කරගෙන ඉන්නවා මිසක් වෙන තැනක ಗುಣ කීකින් මෙතෙන්ට නැඳලා වැඩක් නැහැ නේ. ඉතින් එතෙන්ට ගියාම ලේසි වැඩේ. ඊයෝ මොකද්දෝ තියනවා ඒක එක්කෙනාගේ අමුතු අමුතු අදහස්. කෙසේ නමුත් අපි බැලුවොත් අපි අපිට මේ විශ්වාසය තියනවා නම් ඉතින් ආයේ කල්ප ගණනාවකින්වත් නොලැබෙන අවස්ථාවක් කියන එක නම් බොහොම විශ්වාසයි. බොහොම ස්ථාවරයි. ඒක ආයේ සැක කරන්න එපා. මං හිතන්නේ ආයේ කවදානම් හම්බ වේද කියලා කියන්න අමාරුයි. ඒකින්ද ලැබිච්ච වෙලාවේ කරොත් තමයි. අහු වෙච්ච වෙලාවේ අතාරින්න නැතුව ඉඳියොත් තමයි. එහෙම නැත්තම් ඉතින් ආපහු දවසක ඔය අහම්බේ ගැළපිලා එන්න බෑ. සෙල්ලන්නේ ඔය අහම්බේ. ඕක ගැළපෙනවා කියන්නේ. සෙල්ලම් වැඩක් නෙමෙයි. ඉතින් එහෙම අහම්බයක් ලැබිච්ච අවස්ථාවක අපි අපිට මේ ලැබුණු අවස්ථාවෙන් වැඩි වැඩියෙන් ප්‍රයෝජනයක් අරගන්න අද දවසේ මේ මතක් කිරීමත් උපකාර වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු.
සාදු සාදු සාදු. බොහොමත්ම පින් ස්වාමීන් වහන්සේ. පිට පිට අතීතයට ගියා ඔය භාවනා ඉරියව්ව ස්වාමීන් වහන්සේ මතක් කරනකොට ඉස්සර ලැජ්ජයි වේ නින්ද යනවටයි පොටු පෙරෙනවටයි වඩාත් සාරණ අධිකව තීර ස්වාමීන් වහන්සේ ඉතින් මොනවා කරන්නද ටිෂු පෙට්ටියක් ළඟ තියාගෙන තමයි පරයන්කට වාඩි වෙන්නේ ගොඩක් වෙලාවට.
ඒ කියන්නේ නදීප්ට ටිෂු පෙට්ටිය ළඟ තියාගෙන ඉන්නවනම් මට ටිෂු පෙට්ටි පහළ වෙනවා. හැබැයි පහළ වෙන ඉතින් අර ඔළුවේ හරි ඇඟේ හරි වැදේ ඇදීගෙන තමයි වැටෙන්නේ ඉතින් පහළ වෙනවා. එතන පොඩි අවුලක් තියෙනවා. ඒ වෙනකට කවන්නේ කොහොම හරි ටිෂු පෙට්ටියක් පහළ වුණා ඉතින්. දැන් වැඩේ.
කොහොමද පින් ස්වාමීන් වහන්සේ අද දිනෙත් අප කෙරේ අනුකම්පාවෙන් ගෞරවනීය ස්වාමීන් වහන්සේ වටිනා ධර්ම දේශනාවක් ඉදිරිපත් කරා. මේ ධර්ම දේශනාවට පාදක වුණේ මේ මමත්වය කියන මායාව නැත්නම් ඊගෝ එක අප සියලු දෙනාටම තියෙන. ඒක නිසා අප මේ නොපෙනෙන දෙයක් මායාවක් වස්තේ දුහගෙන යනවා. ඒ නිසා නිරතුරුවම වෙහෙසටපත් වෙනවා. ඉතින් මෙහෙම වෙහෙසටපත් වෙන කෙනෙකුට කොහොමද ඒකෙන් මිදෙන්නේ කියන කාරණාව සම්බන්ධයෙන් තමයි ධර්මදේශනාව අද දිනේ ඉදිරිගැරුණේ. ඒ සඳහා පාදක වුණේ බුදුන් වහන්සේ සරිත් ස්වාමින් වහන්සේ භවනා යෝගිව සිටින දැකලා පවසු උදාන වාක්‍යයක් උදාන පාළියේන ගාතාවක් තමයි ඒ සඳහාද පාද කරගත්තේ. බුදුන් වහන්සේ මෙම ගෞරව සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ බාහුනා යුගයේ ඉන්නව දැකලා ඊට උපමාවක් වශයෙන් තියෙනවා යම් ගල් පර්වතයක් නොසැලෙන ලෙස ස්ථාවරව පිහිටාද්ද මෙම භික්ෂුන් වහන්සේද එලෙසම ස්ථාවරව සිටිනවා කියලා. මොකද්ද මේ ස්ථාවරව පිහිටීමට හේතුව? මේ මෝහය කියන මායාව බිඳ දාලා තියෙන්නේ. එහෙම නිසා නොසැලී ඉන්න තරම් ශක්තියක් තියෙනවා කියලා. ඉතින් අපිත් කොහොමද මේ මමත්වය, මායාව, මෝහය කියන දේ දුරු කරන්න උත්සාහයක් ගන්නෙ? ඉතින් ඒට අවශ්‍ය වෙන්නේ මෙම මූලික කාරණා, නැත්නම් අපි කියනවා get the fundamentals right කියලා. ඒ කියන මූලික කාරණා මොනවද කියන දේ නිවැරදිව දැනගෙන වැඩේට බහින්න ඕනේ. මොකද්ද කරන්නේ? සුළු වශයෙන් සතිය කියන දේ පරියන්කයක පියවරක සතිය පිහිටවලා වැඩේ කරගෙන යනවා. යනකොට මේ මෝහය, මායාව, නැත්නම් ඊගෝ එක කියන එකට සුළු වශයෙන් පහර ලැබීමක් සිද්ධ වෙනවා. එහිදී අර වෙහෙස, මහන්සිය මූලිකවම ඇති වෙනවා. නමුත් අද ගත් වෙන්නේ මේක දරාගෙන සුළු වශයෙන් ටික ටික එක පාට යන්න නැතුව ඒ කෙරෙහි කැපවීමෙන්, ගුරුරයා කෙරෙහි විශ්වාසයෙන්, ශ්‍රද්ධාවෙන්, ධර්ම කෙරෙහි ශ්‍රද්ධාවෙන් මේ කරගෙන යනකොට, කාලයක් මෙහෙම කරනකොට මේක තමන්ට දැනගන්න හැකියාව ලැබෙනවා. මේ මොකද්ද මේ ක්‍රියාවලිය කියලා ඉවරලා. ඒ සඳහා තමයි අපි දිනපතාම ධර්ම දේශනාවල්, කමඨහන් වාර්තා ඉදිරිපත් කරන්න, ඒ කියන සියලු දේවල් ඉදිරිපත් කරන්නේ. ධර්ම දේශනාව නැවතත් නිසරණ වනේ වෙබ්සයිට් එකෙන් මික්සෙල්ආර් කරා සමන් දෙන්න පුළුවන්. ඉතින් සියලු දෙනාගේම ඉල්ලා සිටින්නේ මෙම ධර්ම දේශනා නැවත නැවතත් සමන් දෙන්න, තමුන්ගේ එදිනදා ජීවිතයට, භවනාවට, ප්‍රැක්ටිස් එකට මෙම අදකේ ධර්ම දේශනා උපයෝගී කරගන්න කියලා ඉල්ලා සිටිනවා. එහෙම කියලා අපි බලමු කොහොමද මේක ප්‍රතිපදාවට බැස ගන්න කෙනෙක්ට අවශ්‍ය කරන උපදෙස් මොනවාද? ඒ සඳහා ගෞරවනීය ස්වාමින් වහන්සේලා විසින් අත්පත්‍රිකාවක් සකස් කරලා තිබෙනවා. ආධුනිකයෙක් කොහොමද මෙම ප්‍රතිපදාවට බැසගන්නේ කියන කාරණා සම්බන්ධයෙන් උපදෙස් පත්‍රිකාවක් ලෙස ඉදිරිපත් කරලා තිබෙනවා. මේ උපදෙස් පත්‍රිකාව ස්ක්‍රීන් එකේ සියලු දෙනා සමගම ෂෙයා කරගෙන තිබෙනවා. මෙහිදී සතිමත් ඇවිදීම සහ සතිමත් හිඳ ගැනීම සම්බන්ධයෙන් වීඩියෝ පටි දෙකක් නිර්මාණය කරලා තිබෙනවා. ධර්මදේශනාවේ සඳහන් කරපදී මූලික අදහස්, අවශ්‍ය කරන දේවල් සියලු කාරණා මෙම වීඩියෝ පටි දෙකේ අඩංගු වෙලා තිබෙනවා. ආධුනිකෙක් වශයෙන් කොහොමද සතිමත් බව පටන් ගන්න කියලා මෙම වීඩියෝ පටි දෙක නරඹලා එම මූලික කාරණා සම්බන්ධයෙන් ඉතා හොඳ අවබෝධයක් ඇති කරගන්න එය ඉතා වැදගත් වෙනවා. තමුගේ පුහුණුව පටන් ගැනීම සහ ඉදිරියට කරගෙන යාමට සතිමත් ඇවිදීම සහ සතිමත් හිඳ ගැනීම කොහොමද කරන්නේ කියන කාරණා මෙම වීඩියෝ පට දෙකේ මනාව සඳහන් කරලා තිබෙනවා. වීඩියෝ පට දෙක නරඹලා පමණක් ප්‍රමාණවත් නැහැ. වඩා වැදගත් වෙන්නේ තමුගේ පුහුණුව. ඒ සඳහා ඉතාමත් සුළු කාලයක් තුල, දිනයක වෙන් කරගත් කාලයක් ඇතුළත මේ සඳහා යොදා ගන්න පුළුවන්. ආරම්භයේදී සතිමත් ඇවිදීමෙන් පටන් ගන්නවා නම් හොඳයි. එය තමන්ගේ සතිමත් හිඳ ගැනීම සඳහා මනාලෙස උපකාර වෙනවා. මූලිකවම විනාඩි 5ක් පමණ තමන්ගේ සතිමත් ඇවිදීම සිද්ධ කරලා ඉන්පසු සතිමත් හිඳ ගැනීම කරන්න පුළුවන්. මේ ආකාරයට පටන්ගත්තු පුහුණුව විනාඩි 10ක්, විනාඩි 15ක් ආකාරයේ සුළු වශයෙන් දීර්ඝ කරන්න, සතියක් පමණ තමන්ගේ පුහුණුව සිද්ධ කිරීමෙන් පසු පැය දෙකක පමණ කාලයක් තමන්ගේ පුහුණුව සම්පූර්ණ වෙනවා. එම අත්දැකීම් අපිට ලියා එවන්න පුළුවන්. කොහොමද තමන් මේක සිද්ධ කරේ, කොහොමද තමන්ගේ අත්දැකීම් කියලා. වාර්තාව ලිවීමේදී ඉතාමත් වැදගත් මොකද්ද තමන්ගේ භාවනා අරමුණ, සතිමත් අරමුණ කියන එක. සතිමත් ඇවිදීමේදී නම් පාදේ ස්පර්ශය, විලුඹට කොහොමද දැනුණු විදිහ, ඊළඟට පාදෙන් පාදයට බර මාරු වෙච්ච ආකාරය, හිතපිට ගියාද, කොපමණ පියවර ගානක් සතිමත්ව ඇවිද්දාද, මේවා වර්තාවට ඇතුළත් කරන්න පුළුවන්. ඉන් අනතුරුව සතිමත් ඉඳගැනීමේදී නම් මොකද්ද මූලික අරමුණ? ආනාපාන සතියද, එහෙම නැත්නම් උදරේ පිම්බීම හැකිලිමද කියන කාරණය මනාව සඳහන් කරලා, කොපමණ කාලයක් තමන්ට දැනෙන පරිදි හුස්ම රැලි කීපයක් සතියෙන් සතිමත් වෙන්න පුළුවන් වුණාද, හිත පිට ගියාද, කොහොමද නැවත මූලික අරමුණට ආවේ කිය දැනගත්තේ කොහොමද? මේ කාරණා ඉතා වැදගත්. ඒවා ඇතුළත් කරලා වාර්තාව ලියන්න පුළුවන්. ඊට අමතරව එදිනදා ජීවිතයේදී නිදා ගන්නකොට, වෙන වැඩ කටයුතු කරනකොට, ඉවුම් පිහුම් කටයුතු, දත් මදිනකොට, වැසිකිලි කටයුතු කරනකොට කොහොමද තමන් සතිමත් වුණාද කියන කාරණා ඇතුළත් කරලා වාර්තාව ලියන්න. එම වාර්තාව ඉදිරිපත් කිරීමට Google Form එක සහ email address එක මේ සඳහන් කරලා තිබෙනවා. වඩා වැදගත් වන්නේ තමන්ගේ පුහුණුව නොකඩවා ඉදිරියට ගෙනගෙන යාමයි. සුළු වශයෙන් හෝ හැකි පමණ දැන් දිනපතාම පුහුණුව කරන්න. ඒ දීර්ඝ කාලීන පුහුණුකට මනා අතිවාරමක් වෙනවා. වැඩසටහන සෑම ඉරිදා දිනකම ශ්‍රී ලංකා වේලාවෙන් උදේ 7 සිට 8:30 දක්වාත්, මෙල්බන් වේලාවෙන් 11:30 සිට 1 දක්වාත්, නිව්සීලන්ත වේලාවෙන් 1:30 සිට 3 දක්වාත් පැවැත්වෙනවා. සෑම දිනකම වැඩසටහන් සම්බන්ධ වෙන්න නවකයන් වැඩසටහනට සහභාගී කරවීමට උත්සාහ කරන්න. සමන්ගේ පවුලේ අය, කුඩා දරුවන් වැඩසටහනට සම්බන්ධ කරවන්න. වැඩසටහනේ Zoom link එක රැස්වීම අංකය සහ මුරපදයක් මෙහි සඳහන් වෙලා තිබෙනවා. වැඩසටහන අතරතුර මම දත්ත මම සියලු දෙනා සමග මෙදා හදා ගන්නම්. මීළඟට තිබෙන්නේ අප වෙත ලැබී ඇති වාර්තා ඉදිරිපත් කිරීමටයි. ඒ සඳහා අද දිනේ වෙනුවෙන් පද්මානන්දා ඉදිරිපත් වෙනවා. අවසරයි ස්වාමින් වහන්ස, අපේ ධම්ම ඇහෙනවා ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේත් පාද නමස්කාර කොට වැඩසටහන පිළිගන්නවා. සාදු සාදු සාදු. පත්මනන්දා, ඔබට අවස්ථාව වාර්තා ඉදිරිපත් කිරීමට.
නාමන්ත පත්මනන්ද, මට පොඩි අවස්ථාවක් දෙන්න. අපි ගෞරවනීය ස්වාමීන් වහන්සේ පාද නමස්කාරයෙන් පිළිගන්නවා. ඒ වගේ මතක් කරන්න ඕනේ, මම දාන්න විදිහට අගලවත් ඉඳගෙන ස්වාමීන් වහන්සේ ප්‍රථම වතාවට අපේ වැඩසටහනට අද සම්බන්ධ වෙන්නේ. ඒක නිසා ලංකාවෙන් නැගෙන් අපි පොඩි ඉල්ලීමක් කරනවා. අගලවත්ත ප්‍රදේශයට ඒ ආසන්නයේ ඉන්නවා නම් අපේ ස්වාමීන් වහන්සේට ඒ අවශ්‍ය දායකත්වය ලබා දෙන්න පොඩ්ඩක් උදව් කරන්න ස්වාමීන් වහන්සේලා බලා කියා ගන්න කියන එකත් මතක් කරන ගමන්ම අපි
ඊයේ අපි මේ සමාරම්භක උත්සවය ගත්තා. අපි එතකොට ඒකත් එක මතක් කරනකොට මොකද කියන්න තියෙන්නේ, අපි ඒක පණිවිඩ යව්වා සතිපාසල වශයෙන් චතුරගේ වට්ස්ඇප් ගෲප් එකට. පණිවිඩ දෙක තුනක් නම් ආවා, මේ පාරහල හැබැයි ආවෙ නැහැ. කොහොම හරි ගමේ කීප දෙනෙක් හිටියා. ඊට පස්සේ මේ කොහොම හරි නීත්‍රි ගලින් ආපු කාර්ය මණ්ඩලයත් වාඩි කරගෙන කොහොම හරි ඔලු ගෙඩි ටිකක් හදාගත්තා. දාන්නේ ගන්න කට්ටියත් වාඩි කරගෙන දාවේ කොහොම හරි මේ ශක්තියකට එන විදියට මේ සමාරම්භය ගත්ත ලොකු සංසිත් එක්ක. ඉතින් හොඳට හැදිලා තැහැදිච්ච ස්ථානයක් එකත් නිසා, ලොකු සංසිත් බාර වෙච්ච නිසා ඉතින් ලොකු සංසිත් ප්‍රතික්ෂේප කරේ නෑ, බාරගෙන යනවා. භාවනා මධ්‍යස්ථානයක් විදියට තමයි බලාපොරොත්තු වෙන්නේ ස්වාමීන් වහන්සේ. ඒ වගේම එතන විහිළු තියෙනවා ආරණ්‍ය සභාවකුත් කැලේ. ඒකයි එක මේ පළාතට මධ්‍යස්ථානයක් විදියට යනවා. කළුතරට අගලවත්තට ආවට ඉන්නවා පන්තනේ පිරිසක් නිතිගල සම්බන්ධ. ඉදිරියේ දෙන්න පුළුවන් කෙවිටියාගල තමයි හරිම ගම කෙවිටියාගල කියන ප්‍රදේශය.
එහෙමයි ස්වාමීන් වහන්සේ, මතක් කිරීමට බොහොම පිං ස්වාමීන් වහන්ස. හොඳයි, එහෙනම් අපි පද්මනන්දර කියමු අද ලැබිලා තියෙන ප්‍රශ්න ඉදිරිපත් කරන්න කියලා.
අවසරයි ස්වාමීන් වහන්සේට, ඔබ වහන්සේගේ දීපා නමස්කාර කරේ. මම මේ ප්‍රශ්න කියවන්නම්. අපිට අද ඉත අඩු සංඛ්‍යාවක් මේ ප්‍රශ්න ලැබිලා තියෙන්නේ. ඉතින් මේ සහභාගී වෙන ඔබ සැමට මේ අවස්ථාව තියෙනවා ඔබගේ ප්‍රශ්න වාචිකව අප වෙත ඉදිරිපත් කරන්න. මම දැනට අප වෙත ලැබී තියෙන වාර්තාවක් කියවන්නම්. සතිමත් සක්මන. පළමුව වාර කිහිපයක් එහා මෙහා ගොස් හිටගෙන බොඩි ස්කෑන් එකක් කර සක්මන පටන් ගත්තා. ආරම්භයේදී වම දකුණ බැලුවා. පොළවේ තද ගතිය, රළු ගතිය, වියලි බව හා තවත් ස්ථානවල තෙත බව වැටහුණා. බොරළු ඇතැම් විට පෑගී පායට වේදනාවක් දැනුණා. විනාඩි 20කට පසු ඔසවනවා තබනවා යන්න නිරීක්ෂණය කළා. විලුඹ ප්‍රථමව එසවී ප්‍රථමව තැබුණා. විලුඹට ශරීර බර වැඩිපුර දැනුණා. තවත් ටික වේලාවකට පසු ඔසවනවා යවනවා තබනවා ලෙස නිරීක්ෂණය කළා. ඉහත අවස්ථාවේදී මේ අවස්ථාවේදී ශරීරය අසමතුලිත වී ගමන අඩාල වුණා. ශබ්ද ඇසුණා. පය එසවීමට සිතුන පසු පය ඔසවන බව වැටහුණා. ශරීරයේ රූකඩයක් සේ සිතේ යන ක්‍රියාත්මක කරන බවක් තේරුණා. ඔළුවේ කැක්කුම දැනුණා. සක්මන අවසානය වන විට අලස බවක් ඇති වී ඈනුම් ගියා. සතිමත් පර්යංකය. හිඳගෙන ශරීරයට සිත යෙදූ විට පිළිමේක ආකාරයට වැටහුණා. නිතැතින්ම පිම්බීම හැකිලීම අරමුණු වුණා. ඒ නිරීක්ෂණය කරන විට එක පිම්බීමක් තුළ පිම්බීම් කිහිපයක්ද, එක හැකිලීමක් තුළ හැකිලීම් කිහිපයක්ද ඇති බව නිරීක්ෂණය කළා. කඳ දෙවරක් ඉදිරියට නැවුණා. දකුණු කන අසල පල්ස් එකක් දැනුණා. පල්ස් එකේ ශබ්දය ඉතා තීව්‍රව ඇතැම් විට වැඩි වී ගොස් ඇතැම් විට අඩු වුණා. ඉතා ලස්සන සින්දුවක් මතක් වුණා. ඒ ටික වෙලාවක් සිතේ තිබුණා. ඒ අතුරින් පිම්බීම හැකිලීම බැලුවා. පසුව සින්දුවට සිත යොදා මේ තෘෂ්ණාවෙන් ඇති කරගත් උපාදානයක් කියා සිතුවා. සින්දුව නැතුව ගියා. පිම්බීම හැකිලීම කුඩා සෙලවීමක් දක්වා අඩු වුණා. සිත විවිධ අරමුණු සොයමින් මාන බලන බවක් වැටහුණා. නැවත ලස්සන සින්දුවක් මතක් සින්දුව මතක් වුණා. මෙවර එයට අවධානය ගියේ නැහැ. පසුව එය නැති වී තිබුණා. එපමණයි ස්වාමීන් වහන්සේ, එම වார்த்தාව ඔබ වහන්සේට අවසරයි.
එතකොට ඒ වார்த்தාව දැන් එකක් වුණාට මුළු ඔක්කොටම යම් ආදර්ශයක් ගන්න පුළුවන් විදිහට වார்த்தාව සිද්ධ වෙනවා. වார்த்தා කිරීම ආදුනික නොවුනට ආදුනිකෙක්ට තේරෙනවා මෙන්න මෙහෙමයි දිවියේ උත්තේ ආරම්භය මෙහෙමයි. ටිකක් වෙලා ගියාම අතුවිලෙන දේවල් මේ විදිහට ලස්සනට විස්තර කරනවා. මෙද හරිය මෙන්න මේවාවේ විනාඩි 20කින් විතර පස්සේ කියලා මේ තමන්ට ඒ මොහොතේ ආපු විස්තර ටික හරියටම බලන්න උත්සාහ කරනවා. ඒව වර්තා කරන්න උත්සාහ කරනවා. අන්න ඒකෙන් නොදැනීම ඒ ගලණය ළඟා වෙනවා. ඒ කියන්නේ ස්වභාවික ගලණය මේ විදිහට හොඳට මේ උකහා ගන්න පුළුවන් වෙනවා. සාමී මේ ආධුනික විදිහට ආරම්භ කළා මූලික උපදේශ ටික හරියටම පිළිපැදගෙන කටයුතු කරගෙන බලාගෙන දැනෙන දේ බලාගෙන ඉස්සරහට යනකොට. ඒ නිසා අර සක්මණේ දැන් විනාඩි 20කින් විතර පස්සේ තමයි උසවනවා යවනවා තබනවා කියන එක ඇත්තටම ප්‍රකට වෙන්නේ හරියටම. දැන් සමහරු පටන් ගන්නකොටම කරන්න හදනවනේ. සක්මන් කරන්නේ කොහොමද කියලා නිකන් උපදේශ දෙද්දී ඇහුවත් වම දකුණ යන ඔසවනවා යවනවා තබනවා කියලා සිහි කරමින් ගමන් කරන ඔහම තමයි අය කියන්න උත්සාහ කරන්නේ. වැරදි නෙමෙයි තේරෙන විදිහ. නමුත් ඇත්තම කතාව මේ කරගෙන යන කෙනාට තේරෙනවා ඒක එහෙම නෙවෙයි මතු වෙලා එන්නේ. මේක බලන්න මේක දකින්න ඇත්තටම ඔසවනවා යවනවා තබනවා මට්ටමකට පේන්න ඉන්නේ මෙච්චර වෙලාවක් සිහිය වැඩි වුණාන් පස්සේ. ඉතින් අන්නේ වගේ මේ ගලණය හරියටම අල්ලගත්තාන් පස්සේ අපිට පුළුවන් වෙනවා ඒ භාවනාව වෙන්න අරින්න. ඇත්තටම නැත්තම් එතකම් භාවනා කිරිල්ලක්නේ කරන්න වෙන්නේ. ඒ නිසා මූලික අයටත් හොඳ ආදර්ශමත් මේ රචනාව. ඒකට අපි වාඩි වෙලා තේ සිහිය පිහිටුවීම තුලත් මේ පිම්බීම හැකිලිම හරහා තමයි මේ කේනාමතු කරගන්නේ. ඒ විදිහට ගලණේ අවදිට වෙන්න ආරණ එකම තමයි තියෙන්නේ. ඉතින් පස්සේ නේ සක්මනේදී එන ඔළුව කැක්කුම් ආදී අවසානට මතු කරලා තියෙන දේවලුත් බලන්න ඒකේ කොහොමද මුල මැද අග කියන කාරණා දිගට ඒ තුල මේ ගලණේම දකින්න උත්සාහ කරන්න. ඊළඟට එන දේ වෙනකන් මේ විදිහට අපි දැනීම ටික ටික දැනුවත් බව සමග එන විඳීම් නැතනම් දැනීම් දැනගැනීම් ටික තමයි මේ සියුම් වෙවි ඉස්සරහට යන්නේ. ඒ නිසා මේ දැනගැනීම් හරහාම තමයි අපිට ධර්මය තේරුම් ගන්න පුළුවන් වෙන්නේ සිහියට. ඒ නිසා මේ හැදෙන සිහිය මේ දැනීම් වල මුල මැද අග ආරම්භය ගෙවිමින් තියෙන මැද සහ අවසානය. මෙන්න මේ පිළිවෙල හසු වෙන්න අරිනවා සිහිය. ඒ නිසා ඒකට ඕනම දැනීමක් ගැටලුවක් නැහැ. හැබැයි ආධුනික වශයෙන් පටන් ගන්න කයට දැනෙන දැනීම කියන එක. ඒ දැනීම් වල බලන්න හොඳට කියලා. දැන් එහෙම බලන් යනකොට තමයි අපිට පුළුවන් වෙන්නේ ඒ දැනීමක තියෙන ධර්මතාවයක තියෙන අස්තිර බව. ඒක තියෙන කොච්චර බලන් හිටියත් තියෙන පෙළෙන තවන ගති දුක් සහිත බව. ඊළඟට එහෙම දෙයක් මේ මම කියලා නේද මේච්චර කල් හටියුතු කරන්නේ කියන මෙන්න මේ පැත්තට ගමන් කරන්න පුළුවන් වෙන්නේ. එහෙම නැත්නම් ඒකට සිහිය යොමු වෙන්නේ අන්න ඊට පස්සේ. අන්න ඒක අර කලින් මතක් කර ආදර්ශය තුළම තියෙන. ඒ කියන්නේ ඔසවනවා යවනවා තබනවා. එහෙම නැත්නම් විලුඹ තමයි මුලින්ම වදිනේ, විලුඹ තමයි මුලින්ම ඉස්සෙන්නේ. මේ පිම්බීමක් ඇතුලේ තව කොටස් ගොඩක් තියෙනවා. හැකිලීමක තව තියෙනවා. මෙන්න මේ විදිහට අර ඒ දේවල් මතු වෙලා එනකොට තමයි පේන්නේ. අන්න ඒ වගේ මතු වෙලා එන වෙලාවකදී තමයි ඉස්තර නැති බව, ඒකේ දුක් පෙළෙන තවන ගතිය, ඒක මගේ නෙමෙයි කියලා මතු වෙලා එන්නේ. එහෙනස කලින් දාන්න බෑ. ඒ නිසා ඒක හොඳ තැනක් හැම කෙනාටම. මේ අපි ගොඩක් වෙලාවට මුලින් ඕවා ඔබ්බනවා. ඒකයි භාවනාව, ඒකයි සිහිය වැඩි වීම කියලා හිතාගන්න ස්වභාවයක් තියෙනවා. අන්න ඒකට හැම කෙනාටම මේ රචනාව තුළ තියෙනවා හොඳ පණිවිඩයක්. ඉතින් මේ කෙනාට තියෙන්නේ මේ ගලණයම වෙන්න ඇරලා එන දෙයට මූණ දෙන එක. වෙන දේ බලන දෙයට මූණ දෙන. ඒ දෙයත් එක්ක කොහොම හරි ගත කරන්න උත්සාහ කරනවා මේ මොහොතේ. මොහොත විට හරි ප්‍රසන්න නැහැ. මොහොත විට පාසු. ඉතින් ඉන්න උත්සාහයක් ගන්න. ඉතින් ඒ වගේ. ඒ නිසා මේ පුළුවන් තරම් වැඩිපුර කරමින් මේ විදිහට ඒ අපි දැන් චක්මනේ නම් කතා කරන්නේ ඔලුව කැට්කුම් ගතියක් එක්ක තමයි ඒ අවසන් කරන්නේ. බලන්න ඒකත් එක්කත් සක්මන් කළා මේක කොහොමද මේකේ ස්වභාවය තව ඉස්සරහට කියලා. ඉතින් ඒක කරන්න පුළුවන් මේ කෙනාට. ඒකට අවශ්‍ය සියලුම සාමාන්‍ය දැනීම, බුද්ධිය, පුහුණුව තියෙනවා. කරගෙන යන්නයි තියෙන්නේ. ඒ නිසා මේ නිතිපතා කරලා නිතිපතා වාර්තා කිරීමත් කරගෙන මේ මේ මේවා අතරේ තියෙන තව සියුම් දේවල් අපිට අත්පසු වෙන ඒවා තියෙන ඉඩ තියෙනවනේ. දැනීම් වෙනස් වීම ආන් ඒවත් අල්ලගන්න, ඒවත් වාර්තා කරගෙන එකතු කරන්න බලාගෙන සෝදානමින් ගිහිල්ලා කරගෙන යන එකයි කරන්න තියෙන්නේ.
එහෙම බොහොම පින් ස්වාමීන් වහන්සේ. මේ තව වාර්තාවක් තියෙනවා, මම එයත් කියවන්නම්. සක්මන විනාඩි 40යි. කය සැහැල්ලු කරමින් විනාඩි කිහිපයක් ඉදිරියට පිටුපසට ඇවිද්දා දෙපෙහි පොළවේ ගැටෙන දැනීමට හිත යොමු වුණා. යටිපතුලේ විලුඹෙන් ඇරඹී තද ගතිය ඇඟිලි තුඩු දක්වා විහිදුණා. විටින් විට හිත පිට ගියා. සතිමත් බවත් මට අයිති නොවන වෙනස් දෙයක් යයි හැඟීමක් ආවා. විසිරුණු සිතට සතිමත් වුණා. යම් සැහැල්ලුවක් සිත තුළ පැවතුණා. පරයන්කය අරමුණ හුස්ම රැල්ල. සැහැල්ලුවෙන් වාඩි වී කය දෙස බලා සිටියා. හුස්ම දෙසට හිත යොමු වුණා. පිටවන හුස්ම සමග කය තැන්පත් වුණා. ගොරෝසු ඇතුල්වන හුස්ම සමග කය එසවුණා. මෙම සිදුවීම බොහෝ වාරයක් සිදු වුණා. විවිධ සිතුවිලි පැමිණ එබිකම් කළා. සමහර සිතුවිලි වලට හුස්ම රැල්ලේ තිබූ සතිය කැඩුනා. සිතිවිලි වලට සතිමත් වුණා. කාලය පැයක් ගෙවී තිබුණත් වාර්තාව ලියන්නට යමක් ඉතිරිව තිබුණේ නැත. එපමණයි ස්වාමීන් වහන්සේ මේ වාර්තාව.
ඔව්, ඒ විදිහට අපි සිහිය වඩාගෙන යනකොට ඇත්තටම අවසානයේ එහෙම ස්වභාවයක් තමයි එන්නේ. කියන්නේ මේ ගොඩාක් දේවල් හරියට ප්‍රකට වෙලා එනවා. මේක නම් හරි, මේක තමයි ලියන්න ඕනේ කියලා මතක් වෙලා එනවා. ඒ වෙලාවට ඒක ඉවරනවාම ඉවරයි. ඊළඟ එක ඒකද මේක තමයි ලියන්න ඕනේ, මේක තමයි විශේෂ දේ. මොන්නේ ඊළඟ එකට එනවා. අහම අහම යනවා. ඊට පස්සේ සිතුවිලි පේනකොට ආවම මෙන්න මේ සිතුවිලි තමයි මුල මැදාගේ දැක්කේ, ඒක ලියන්න ඕනේ. අහම අහම යනකොට අවසානේ බලද්දි එහෙම අර එක වැදගත් වෙලා නැහැ. ඊට පස්සේ ලියන්න එකක් ඇත්තටම නැහැ. ඒ නිසා හොඳට සිය වඩාගෙන කරගෙන යනකොට අපිට තියෙන්නේ මේ ලියන්න දෙයක් නැති වෙන තත්වයක්. ඒ කියන්නේ මොකක් ලිව්වත් මොකද්ද ලියන්න තියෙන්නේ මේකේ. මොකක් ලියනකොට අනිත් ඒවා එයි, එතකොට අනිත් ඒවා. ඒ නිසා අර ඔක්කොම පොදු කුලකෙට වැටෙනවා. එතකොට අර එකක් අල්ලලා ලියන්න හිතෙන්නේ නැහැ. ලිව්ව ගමන් පියකට අහු වෙනවා. ඒ නිසා අනේකක් තමයි භාවනා වෙන්නේ. මේ මතුවේවි මතුවේවි යනවා දේවල් ඒව අල්ලන්න යන්නේ නැහැ. මේකට නමක් කරලා මෙන්න මේක විශේෂ කරන්නේ නැහැ. කරනකොටම අපි ඒකට අහු වෙනවා. ඒකෙන් මම ඒක වෙනවා, ඒක මම වෙනවා. ඒ විදිහට මමයා සකස් වීම පටන් ගන්නවා අපි අත දෑම හරහා. දෙයක් වෙලා ඒකට නමක් වැටිලා ඒක සද්දයක් රූපයක් හිතුවිල්ලක් කයේ දැනීමක් වෙලා ඒක මේ තමන් සතු වෙනවා. ඒ නිසා අත නොදැමීමමයි කරන්නේ. නොදැමෙන්නකොට අර දේවල් වෙනුණා ගියා නිසා ඒක මගේ වෙලක් නෑ. ඒක අල්ලලත් නැති නිසා හිටින්නේ නෑ මතකයක් විදිහට. ඒක ලියන්න විශේෂ වෙන්නෙත් නෑ. කියන්නේ නිසා ඒ වගේ අත්දැකීම් හැම කෙනා තියෙනවා. ඉතින් ඒක මුලදි වෙනව නෙවෙයි, කලින් අර මතක් කරා වගේ, කලින් කෙනා වාර්තාගත කරා වගේ වාර්තාව සකස් කරගෙන හදාගත්තාම මේ ගලණය අපිට හොඳට තේරුම් ගන්න පුළුවන්. මෙතෙන් දක්වා එන හැටි පටන් ගන්නකොට හරි වැදගත් හැමදේම. වාඩි වෙලා ඉන්නකොට පසුපස තද වෙන එක, කකුල් තද වෙලා ගැවිමින් තියෙනවා, ඉරියව්ව ප්‍රකට කරගන්නවා, ඒ ඔක්කොම හරි වැදගත්. ඊළඟට ඉබේ හුස්ම මතුවෙන්න ආරිනවා. ඒක නහයගාවද බඩද පපුවද කියලා හොඳට බලනවා. ඒකෙන් ප්‍රධාන දේ අල්ලගන්නවා. ඒකේ ඇතුළ වෙන හැටි පිට වෙන හැටි විස්තර හොඳට බලනවා. මේවා වාර කීයක්ද කියලා බලනවා එක දිගට පුළුවන් ගන්න. මේ ඔක්කොම කරගෙන යද්දි හිත පිට යන හැටි, ආපව වෙන හැටි, ආවේ හරියටම කොහෙටද කියලා දැන ගැනීම වෙන මේ විදිහට. ඒ ඔක්කොම ටික හොඳට මතක තියා මේ වාර්තාකරණයට හදා ගන්නවා අනිවාර්ය. ඒකත් එක්ක තමයි ඊළඟ ඉදිරියට මේ යමන් කරන්නේ. ඒ නිසා නමුල ඒකේ දේවල් ටික අපි අනිවාර්යෙන් ඒව කළ යුතු දේවල් ටිකක් තියෙනවා. ඒක බුදු පියාණන් වහන්සේ පෙන්නපු නිසා සතිපට්ඨාන සූත්‍රය අපිට කියලා තියෙනවා. මෙන්න මෙහෙමයි මේ මාර්ගය, මේ මාර්ගය තුල ගමන් කරන්නයි තියෙන්නේ. ඒ නිසා ඒ ගලණේ හදාන මූලික මුල හදා ගන්නවා. හදාගෙන අපිට පුළුවන් ඉස්සරහට යනකොට මේ විදිහට ඒ ඇත්තටම මොකද ලියන්න නැද්ද, එහෙම නැත්නම් එහෙම එකක් කියන එක විතරක්ද තියෙද්දී කියන්නේ නැහැද කියලා තමන්ට පරීක්ෂා කරගන්න පුළුවන්. ලියන්න තියෙනවා, ලියන්න පුළුවන්. ඒත් අර පුරුද්දට මේක හොඳයි කියලා දන්නවනේ. මොනවාක්වත් ලියන්න අවශ්‍ය නැහැ කියලා දැනෙන්නේ. මොනවාක්වත් ලියන්න බැහැයි කියලා කියන එක ඔක්කොට වැඩි හොඳ එකක් කියලා අහලා තියෙන ඉඩ තියෙනවනේ. ඒකෙන් එන්න පුළුවන් මේ මේ විදිහට අදහසක්. අන්න ඒක තමයි පරීක්ෂා කරන්න. ඇත්තටම මොනවාක්වත් නැති වෙලාවක්ද නැත්නම් මේ ඊට ඔක්කොට වැඩි ලියන්න නැතුව ඉන්න එක හොඳයි කියන එක දන්න නිසා මෙහෙම ලියන කියලා තමන් පරීක්ෂා කරන්න පුළුවන්. ඒක කරන්න පුළුවන් වෙන්නේ මේ විදිහට සිහිය පවත්ලා මූලික විදිහට පටන් ගන්න ඉස්සරහට ගිහිල්ලා ඒ එන තත්ත්වයන්ට මුහුණ දුන්නන් පස්සේ. ඒ නිසා මේ පරීක්ෂාවන් කරමින් ඉදිරියට කරගෙන යන විදිහේ ගැටලුවක් නැහැ. ඒ ගැටලුවක් මතු කරලා නැහැ. ඒ නිසා නිතිපතා කිරීමත් මේ අවධානයේ වැඩි කිරීමත් තමයි අවශ්‍යතාවය තියෙන්නේ. එතකොට ඒ අවස්ථා මතුවෙලා ඒවි ඒ තුළ තියෙන ගැටලු විසඳලා යයි.
බොහොම පිං ස්වාමීන් වහන්ස, දැන් වෙනත් ලිඛිත වාර්තා නැති නිසා මම ආරාධනා කරනවා මේ සහභාගී වන ඔබ සැමට මේ වාචිකව අප වෙත මේ ඔබගේ වාර්තාවන් හෝ යම් ප්‍රශ්නයක් තියෙනම්, සතිමත් වීම පිළිබඳ යම් ප්‍රශ්නයක් තියෙනම් ඉදිරිපත් කරන්න කියලා.
ඔබට වාචික වාර්තා මේ අතර මේ වැඩසටහන සම්බන්ධයෙන් ආධුනික වැඩසටහන කියලා අපි සෑහෙන කාලයකට පෙර පටන් ගත්ත වැඩසටහන මේක. අපිත් සම්බන්ධ නිතමගදී මේ ඉතාම පහුගිය කාලය තුළම අත්දැකපු දෙයක් තමයි ලිඛිත වාර්තා ඉදිරිපත් කිරීමේ අඩුව සම්බන්ධ වීමේ ගැටලුවකුත් නැහැ. පිරිස සාමාන්‍යයෙන් සතුරුදායක සම්බන්ධ වීමක් පෙර කරනවා. නමුත් තමන්ගේ වාර්තා ඉදිරිපත් කරන කිරීමේදී පස්ස ගහන ගතියක් තියෙනවා. ඉතින් ඒක පාඩුවක්. මොකද තමන්ගේ මේ මෙච්චර කැප වෙලා මෙහෙම වෙලාවක් වෙන් කරගෙන වරුවක් පැයක් දෙකක් විවේකී දවසේ ගත කරන වෙලාවේ ඒක අහලා සුතමින් නවතින්නේ නැතුව තමන් දන්න චින්තාමේ නවතින් නැතුව භාවනාමය ඥානය සාකච්ඡාවට භාජනය කරන්න, කියන්නේ අනුග්‍රහය කරන්න තමන්ගේ අය පුහුණුවට. එතකොට ඒක කරන ප්‍රධාන දෙයක් තමයි මේ වාර්තා කියන්නේ. ඒ නිසා වාර්තාවක් අඩුව ගාන ඉදිරිපත් නොකරත් තමන්ගා පොතක හරි ලියාගන්න කරන අය ඉතිපතා. ඉතින් ඒක ඉදිරිපත් කිරීමට සමහර විට නොදැනුවත්කම ඇති වන විදිය, ඊමේල් එහෙම ගැටළු ඇති, බයවට සාමාන්‍ය විදිහට දැනුවත් කිරීම වෙනවා මේ වැඩසටහන් තුළ අපේ සම්බන්ධීකරණය තුළින්. ඒ නිසා ඒ අවස්ථාවත් හදාගන්න. මොකද ගොඩාක් කාලවලට දැක්කේ වාර්තාවයි දෙකයි පහුගිය කාලයක් පුරා සාපේක්ෂව. ඒ නිසා මතක් කරන්න හිතුණා නිකමට මේකත්.
බොහොම පිං ස්වාමීන් වහන්ස, අජිත් මහත්මයාට මම ආරාධනා කරනවා ඔබගේ වාර්තාව ඉදිරිපත් කරන්න ස්වාමීන් වහන්ස.
අවසරයි අපේ හැමදෙරුනේ. මම වාර්තාවක් අද ලියලා නැහැ, නමුත් මට ප්‍රශ්නයක් කීපයක් තිබුණා භාවනා කරගෙන යනකොට ඔබ වහන්සේගෙන් අහන්න. එකක් දැන් භාවනා කර සක්මන් භාවනාව ඉවර වෙලා පරයන්ක භාවනාවට ගියාට පස්සේ ඉත ඉක්මනින්ම සිත තැම්පත් වීම සිදු වෙනවා. හුස්ම වාර කිහිපයක් අවසන් වූ වහාම හුස්ම නොදැනි යනවා. ඊට පස්සේ හුස්ම නොදැනි ගිහිල්ලා සමහර අවස්ථාවල වරින් වර නැවතත් හුස්මට හිත එනවා. ඒ අවස්ථාවෙත් සිත බොහොම ඒ හුස්මත් දැනෙන්නේ බොහොම ස්ලගිෂ්, එහෙම නැත්නම් බොහොම සියුම් ආකාරයට නැවතත් ආපහු හුස්ම නැතු යනවා. එතකොට දැන් පැයක් විතරම ඒ විදිහටම ඉන්න පුළුවන්. ඊට අමතරව සතිය පවතින බව දැනෙනවා. අහිත පිට යන්නේ නැති බවත් දැනෙනවා, ඇහැරලා ඉන්නවා කියලා දැනෙනවා. එතකොට සමහර අවස්ථාවල නැවත හුස්මට ආවහම තද හුස්මක් දැනිලා ඒක සියුම් වෙන්නේ නැතුව එකපාරට නැවතත් හුස්ම නොදැනී යනවා. ඒක එක ප්‍රශ්නයක්. එහෙම වුණාට කමක් නැද්ද? ඊළඟ ප්‍රශ්නේ හැමදුරනේ, එතනින් එහාට වර්ධනය මෙහෙම්ම බලන් මේ විදිහටම කරගෙන යන එක හොඳයිද? දැන් හුස්මට නැවත යන අවස්ථාවලදී මට කල්පනා වෙනවා, සහ මං හිතන් කල්පනා කරන්න ගන්නවා, මේ වායුන් අර ධාතු මනසිකාරය අනුව මේ වායුන් ධාතුවක් එන්නේ, සහ ඒක වදින ආකාරය පෙන්හලු වල එතකොට පටවි ධාතුවට සම්බන්ධයක් වෙනවා. මේ ඒ විදිහට ඒකේ නිස්සාරත්වයට යන්න යනවා. නමුත් එතනට අවස්ථාවක් එන්නේ නැහැ. මොකද ඒකට දැන් අපහුසුම් ප්‍රකට නොවන නිසා මේ විදිහට පැවතගෙන ගියාට කමක් නැද්ද? එතනින් එහාට වෙන දියුණුවක් කියලා මං හිතන්නේ නැහැ අවශ්‍යයි කියලා ඔබ වහන්සේලා උපදෙස් හැටියට. නමුත් මෙතනින් එහාට මේ විදිහටම යන එක හොඳයිද? එහෙම නැත්නම් ඊට එහාට යම කළ යුතුද? එහෙම නැත්නම් ඇත්තටම බලාගෙනම හිටියාම ඇද්ද කියන එකයි ඔබ වහන්සේකින් දැනගන්න ඕන. බොහොම පිං හැමදෙරට.
ඔව්. එතකොට මේ පාසු මහත්මයා, දැන් වාර්තා මේ සාමාන්‍ය ලිවීම කොහොමද තමන් ගාව පෞද්ගලික පොත තියද?
එහෙමයි හැමදෙරනේ. මම දැන් පහුගිය සතිවලත් ඉදිරිපත් කරා කීපයක් මේ වෙනකොට.
අමහන ලියලා.
එහෙමයි. මම දැනට හැමදෙරනේ 13ක් විතර ලියලා තියෙනවා. මේ වතාවේ මට මේ පහුගිය සති ඇතුළත ලියන්න බැරි වුණා, ටිකක් කාර්යබහුල වෙච්ච නිසා.
එතකොට මේකේ පටන් ගන්නෙ ඔය සක්මන් කරා වාඩි වෙලා තැම්පත් වෙනවා කියන එකෙන් ඉදිරියට යන්න.
එහෙමයි හැමදාම. අද දවසේ කරොබ් භාවනාව කෙටියෙන් කිව්වොත් හැමදාම සක්මන් භාවනාව විනාඩි 35යි. ඒක වෙලාව බැලුවේ නැහැ, නමුත් මට තේරෙන විනාඩි 35ක් විතර කියලා. ඒකෙදි සහැල්ලුව ටිකක් ඇවිදලා ඊට පස්සේ හිත යනවා පාදවලට කියලා තේරෙනවා. මුල් විනාඩි කිහිපය පාදවලින් වම දකුණ සහ ආකාරයට තේරෙනවා. නමුත් හිතලා දැන් කරන්න යන්නේ නැහැ, එහෙම තේරෙනවා. ඊට පස්සේ පාද උසවනවා තබනවා කියලා, සහ ටික වෙලාවක් යනකොට ඒක තේරෙනවා. ඔසවනවා තබනවා සහ විලුඹ වදින ආකාරය ඊපස්සේ ක්‍රමයෙන් බර පාදවල බර ඉස්සරහට ඇඟිලි වලට යන ආකාරය මාරු වෙන ආකාරය පැහැදිලිව තේරෙනවා. ඒ අතරේ හිත අතරින් පතරත් අද දවස ඇතුළත හිත පිට යන අවස්ථා තිබුණා, නැවතත් ඉබේම එන අවස්ථා තිබුණා. ඊට අමතරව පිටින් බාහිරින් ඇහෙන ශබ්ද ඇහෙන අවස්ථා තිබුණා. ඒ කකුලට දැනෙන විදිය මීට ඉහත දැනුණ රස්නය සහ කකුලේදී රස්නය දැනුණා සහ බිම කාපට් එකේ සීතල දැනුණ අතර එකතු වෙන ඒක නැතු යන ආකාරයක් මීට අවස්ථාවල දැනලා තිබුණා. නමුත් අද ගොඩක් සීතලට දැනුනේ කකුල සහ කාපට් එකත් සීතලට දැනුණා. නමුත් වෙනසක් තිබුණා ඒ දෙකේ. කකුල හිරිවැටිච්ච ගතියක් තිබුණා. ඊට අමතරව ටිකක් වෙලා යනකොට කොන්ද කැක්කුම සහ කකුල් කැක්කුම දැනුණා. නමුත් සක්මන් භාවනා කරගෙන ගියා. ඊට පස්සේ ඒක අවසානයේ ඇති කියලා හිතුණාම මම පරයන්ක භාවනාවට ගියා. පරයන්ක භාවනාවේදී මම දැන් මෙතන කියලා හිත තැම්පත් කරගෙන ඊට පස්සේ හිතට ඉබේ ශරීරය දිහා බැලුවා. එතකොට සිහිය හුස්ම වාර 3 4 5ක් වගේ ඇතුළත ඒක නැතුව ගියා. ඊට පස්සේ යන්නේ හිස් තැනකට. එතනින් අතරින් පතර තමයි නැවතත් හුස්මට එන්නේ. ඒ හුස්මට ආවත් ඒකත් බොහොම ශැලෝ, එහෙම නැත්නම් බොහොම සියුම් ආකාරයට තිබිලා එකකින් දෙකකින් නැවතත් ආයේ හුස්ම නැත්ත්වයකට යනවා. එතකොට ඒ අතරේ ඇහැරලා ඉන්න කියලා මට දැනෙනවා, පිටින් සද්ද ඇහෙනවා, හිත අවදිව තියෙනවා කියලා දැනෙනවා. ඒ තත්ත්වය තමයි තිබෙන්නේ හැමදෙන්නේ.
එතකොට දැන් වාර්තා කිරීම ක්‍රම දෙකක් මේ වෙද්දි කරා. දැන් මේ පාසල් මහත්මයා, එතකොට කලින් කරපු එකක් මේ දැන් සක්මන් පරියන්ක පිළිබඳ වාර්තා කරණයක්. මේ දෙකේ මොකද තමන් අත්දකින්නේ වෙනස මොකද්ද? ඒ දැන් කරපු මම නැවත විමසීමත් එක්ක කරපු අත්දැකීම කලින් කරපු එක මොකද්ද? මේ දෙක පිළිබඳ අදහස තමයි.
තේරුණේ හැමදෙන්නේ.
දැන් කලින් මුලින්ම ඔබතුමා මතු කරා වාර්තා කිරීමක් කියලා.
එහෙනම්
ගැටලු තියෙකුත් එක්ක.
එහෙමයි.
දැන් මම නැවත විමසීමක් කරාම නැවත සක්මනක් සහ පරියන්කයක් වාර්තා
කරා. අද දවසේ කරපු එක වාර්තා කරා. එහෙමයි.
අහ් මේ දෙක සම්බන්ධයෙන් තමන්ට තියෙන අදහස මොකද? දැන් දෙකක් තියෙනවනේ පැහැදිලිව.
එහෙමයි.
කොටස් දෙකක්. එහෙනම් මේ දන්න පුළුවන් මගේ විමසීමත් එක්ක දෙවෙනි කොටස ආව.
අහ්
මේ දෙකේ තමන්ට දැනෙන මේ දෙක පිළිබඳ අදහසක් කියනම දෙකක් තියෙනකොට යම් දෙයක් කියන්න පුළුවන්.
එහෙමයි. ඒ වෙනසක් ඒ පළවෙනි එකේ මට ආපු ප්‍රශ්නයක් විදිහට මම ඉදිරිපත් කරේ. අතර මම කරගෙන ගිය එක සහ ඒක හරිද කියලා දැනගන්නයි අවශ්‍ය වුණේ. දෙවෙනි අවස්ථාවේ මම ඒක හරිද සහ ඒක මේ නිකම් ප්‍රකාශයක් විතරයි කරේ.
ඔව්, එතකොට මෙන්න මේ හොඳ මේ උදාහරණයක් එනවා මේ ඔක්කොටම අපි හැම දෙනාටම. ඒ කාරණය තුළ මේ වාර්තා කිරීම කියන්නේ කලින් එක නෙවෙයි, ඒක තනිකර විකාරයක් මානසිකතාවයක් මුල් කොටස. මේ භාවනාව තමන් ගැටලුව මතු කරන්නේ මේ දෙවෙනි කොටස විදිහට ඉදිරිපත් කළා. මේ දෙවෙනියට කරේ මනසම රියන් කියලා ඔන්න ඊළඟට මෙන්න මේක තුළ එන ගැටලුව.
එහෙම
අරකේ ගත යුත්තක් ඇත්තෙම නැහැ, නිකන් හිතේ හදන ප්‍රපංච ගොඩක්.
එහෙම
මනස්කා අන්න ඒක හරි පැහැදිලි. මේ වගේ දෙයක් මේක වුණාම අපි හැම කෙනාටම හරි ප්‍රයෝජනයක් මතු වෙච්ච. මොකද පළවෙනි එකේ ගත යුත්තක් ඇත්තෙම නැහැ.
ඒ
තනින් කරම මේ ප්‍රපංච ටිකක්. ඒ නිසා මේ හොඳ කියන්නේ මෙච්චර දැන් හැකියාවක් තියෙදි මෙච්චර ලස්සනට වර්තන කරන්න පුළුවන්කම තියෙද්දි බලන්න අපි 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 අන්නෙම අර අනවශ්‍ය පැති වලට
ඒක
තමයි අපේ ස්වභාවය. ඒක හැමෝම ගාම තියෙන ඒක විතරයි. මේ මෙන්න මේ වගේ දෙයක් සතිමත් බව වගේ මේ වටිනා දෙය බුදුහාමුදුරන්ගේ ධර්මයේ පූජනීය ලොකු සාමණේරයන් විදිහට මතු කරලා අපිට දීපු නිසා අපි මේවා පුහුණු වෙනකොට මෙන්න මෙහෙම පැත්තක් අපි මතු කරගන්නවා අපේ තුලම. බලන්න මේ දෙකක් තියෙනවනේ තමන් ගා මේ දෙන්නෙක් ඉන්නවා.
ඒ
ඉඳලා අපි මෙයාට ඉඩ දෙනවා. හරිය ඉන්නවා. පිටියට කමක් නැහැ. අපි යා පුළුවන් විදිහට මේ විදිහට දැනුවත් වෙවි මෙයාව පහත් කරලා කළා. මේ අපේ පිරිසුදු බවට ඉඩ දෙනවා. එන්න එන්න අපි ඉස්සරහට යන්න. ඒ නිසා ඉදිරියට යෑම දැන් සක්මනේ ඒ දුවන හිත දුවන බව දැක්කා. හැබැයි නැවත ගැනීම දැන් බලන්න තියෙනවා. ඒක වාර්තා වෙන්නේ නැහැ. දුවන හිත සක්මනේ හරි ලස්සනට පියවර ගානක් කියනවනේ. උපමාර ගානක් කියනවා. මෙන්න මේ ගානෙදි මේ ගාන කියන එක තව විශේෂ කාරණයක් තියෙනවා. ඒ ගාන ගොඩක් අය පටලවා ගන්නවා. මේ ආරම්භ කරන කෙනෙකුටත් පියවර ටිකක් ගණන් කර කර යන්න කියන ඔය හිත දුවන අයට. දැන් හිත මේ ලේසි නෑනේ මූලික කෙනෙක්ට මේ නැවත ගන්න කයට හෝ මේ අරමුණකට තමන්ගේ කයේ දැනීමකට. ඉතින් ඒකට 1 2 3 හරි වම දකුණ හරි ආස්වාද වසාර හිතෙන් කියලා 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 හිතෙන් කිව්වට මෙයා නෑ. මෙයා ඉන්නේ වල්මත් වෙලා. ඒ අරම කියනකොට එනවනේ. අන්න ඒකට ගණන් කිරීමක් තියෙනවා. මේ කතා කරන්නේ ඒක නෙමෙයි. දැන් ඔය මේ වார்த்தාවෙත් මේ කියවුනේ ඒක නෙමෙයි. මොකද්ද මේ දැනුවත්ව කොච්චර යනවද? දැනුවත්ම උස්මාර මට මෙච්චර පුළුවන් 5ක් 6ක් කියලායි මේ කියෙන්නේ. ඉතින් ওই දෙක පටලවා ගැනීමම ඉතින් තමන්ගේ දුර්වලකමක් කියලා තේරුම් ගන්න. මේ කියන්නේ ගාන මේ වார்த்தාවේ මේ මෙතුමා ඉදිරිපත් කරන්නේ දැනුවත්ව මෙච්චර 5ක් පුළුවන්. ඒක හරි වැදගත්. ඒක අවශ්‍ය. ඒක තමයි ප්‍රමාණාත්මක වටිනාකම් භාවනාවේ තමන්ගේ ගුණාත්මය තමයි අරමුණට හිත දාගන්න පුළුවන් වීම. ඒක ප්‍රමාණාත්මක කරනවා වැඩි වාර ගන්න. එහෙම නැත්නම් වාර කීයක්ද කියන්නේ. ඉතින් අර්ක සතිය වාර ගන්න තුල සමාධිය කියලා නිකන් ඕන වචනෙකට දාගන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ මේකේදී එකක් පොඩ්ඩක් මතු කරගත්තා. ඉතින් මෙන්න මේ විදිහට මේ වාර ගන්න පවා හරියට අල්ලගන්න හැකියාව තියෙනවා. තියෙද්දී ඔන්න ඊළඟ පියවර තමයි දැන් කොහෙටද දුවන්න කියලා දන්නවනේ. නැවත එන බව දන්නවා. එනට ඒ ගැන එච්චර අවධානය අඩුයි. අන්න බලන්න දැන් නැවත එන්නේ කොහෙටද? එන්නේ කොහෙටද? වමටද දකුණටද? වමේ කොතනටද දකුණේ කොතනටද? කකුලින වෙන්නත් පුළුවන්, පපුව ගැස්මකට වෙන්නත් පුළුවන්, ඔළුවට වෙන්න පුළුවන්. මේ වගේ එන තැන බලන්න. බලලා ඒක හරියටම ආපව දැනගන්න. හරියටම ආපු බව දැනගන්නේ කොහොමද කියන එකත් හරි ලස්සනයි. ඒක කරනකොටත් හොඳ සිහියක් හැදෙනවා. මේක දෙකේම පුළුවන්. හුස්ම වාඩි වෙලත් පුළුවන්. දුවන හිත හැමත හුස්මන ගත්තාවේ මොකේද? ආශ්වාසයටද ප්‍රශ්වාසයටද? මේ දෙකෙන් වෙනෙහිකටද? මේ දෙක නැද්ද? ඒ ආපහු වෙනකොට හුස්ම නැද්ද? දැන් මේ හිස් ගතියකුත් අත් විඳිනවනේ. මහරෙට වෙන්න පුළුවන්. හිත වෙල්ලක් ඉවර වෙලා හිස් බවට එන්න පුළුවන්. හුස්ම වෙලා නැති වෙන්න පුළුවන්. ඉතින් දන්නේ නැහැ. බලන්නයි තියෙන්නේ දැන්. ඔන්න ඔය ටික යනකොට ওই ප්‍රශ්නත් විසඳිලා ඒ වගේ දහම් කරුණු ඇවිල්ලා මනස් ඝාත කරන්න හදනකොට ඒවා සිතුවිල්ලක් විදිහට දැකලා පිට යෑමක් කියලා දැකලා ආපහු ගන්න එකට එන්න පුළුවන්. එතකොට ඔක්කොම විසඳෙනවා. ඒ නිසා මේ විදිහට ඒ සුද්ධ වීම තමයි සාකච්ඡා අනුග්‍රහිතය කියන්නේ. ඉතින් ඒක කරගන්න ඒ තමන්ගේ දක්ෂතාවය අවශ්‍යයි. දැන් මේ විදිහට ඉදිරිපත් වීම නිසානේ මේක අපිට කරගන්න පුළුවන් උනේ.
එහෙම.
නිසා මේ වෙලාවේ තව එකකුත් මතක් කරනවා. 아무තර එකක්. ඒ දුවපෝ හිත ආපහු ගන්න එකේ හරි සුන්දර ගතියක් තියෙනවා. ආපු බව දැනගන්නවා කියන කාරණේදී ඔන්න දැන් දුවපෝ හිත සක්මනේ නම් ඔන්න වමට ආවා කියමු. ඇවිල්ලා ඔන්න වමේ දැනීම ඉන්නවා. විලුඹ හෝ ඇඟිල්ල හෝ ධාරි හෝ වැදිලා. දැන් ඒක දැනෙනකොට නැවත ආපු බව දන්නවා. ඒ වගේමයි ඒකේ තව අනිත් පැත්ත. ඒකම තව විදිහකින් කියන්න පුළුවන්. අර ගියපෝ හිත පිට සිතුවිල්ලක් හෝ රූපයක් හෝ සද්දේ ආන් ඒක දැන් නැති නිසා ස්ථිරයි ආපු බව. මේ විදිහට දෙපැත්තකින් බලන්න පුළුවන්. හරි සුන්දරයි භාවනාව. ඒ නිසා විදිහට කරගෙන යන්න යනකොට ඒ අර ප්‍රශ්න ටිකත් විසඳිලා ඒ හොඳයි.
එහෙම තේරුම් සරණයි. හැමෝම පොඩක් පින්
උපාසන සරණයි.
ශ්‍රියාණි මහත්මිය ඔබට පුළුවන් දැන් ඔබගේ අත්දැකීම ඉදිරිපත් කරන්න.
අවසරයි ස්වාමීන් වහන්සේ.
දයි
අවසරයි ස්වාමීන් වහන්ස. මේ මම නම් ආධුනිකෙක් වශයෙන් නෙමෙයි ඇත්තටම සම්බන්ධ වුණේ. මම දැන් සාමාන්‍යයෙන් ස්වාමීන් වහන්සේලාගෙන් ඉගෙනගෙන දවසේ කරන ක්‍රියාවලීන් ඒ මොහොතේ කරන්න, ඒ මොහොතේ කරන වැඩේට අවධානය කරන්න, කරගෙන කරන්න කරනවා. දැන් ඒක නානකොට නාන්නේ ඒ ගැන ඒ දැනගෙන, ඒ වගේ වියනකොට උයන්නේ ඒ දැනගෙන, අතු ගන්නකොට අතු ගන්න ඒ දැනගෙන, ඉතින් ඒ වැඩ කරනකොට හිත පිහිටුවාගෙන කරනවා. හැබැයි ඒ වගේම හිත විසිරෙන වෙලාවලුත් යන වෙලාවලුත් තියෙනවා. නැවතත් මතක් වෙලා ආයේ ඒ වැඩේටම අවධානය යොමු කරගන්නවා. කරගෙන කරනවා මුළු දවසම වගේ. අඩුගානේ ස්වාමීන් වහන්සේ නිදා ගන්නකොට පවා ඇඳට යන්නේ නිදාගන්න අරමුණෙන් තමයි එතනට ගිහිල්ලා ටික වෙලාවක් ඒ මෙනෙහි කරන්නෙත්. දැන් හදන නිදාගන්න මම කියන අරමුණේ විනාඩියක් දෙකක් ඉන්නවා විතරයි මන් දන්නේ. ඊට පස්සේ දන්නේ නැහැ මං හිතන්නේ ඉඳ ගිහිල්ලා. ඒ වගේ තත්යකට මම පත් කරගත්තා මම හිතන්නේ ස්වාමීන් වහන්සේලාගේ උපදේශ අනුශාසනා නිසා. ස්වාමීන් වහන්සේ දැන් උත්තරදී කියවුනා මං ඒකයි සම්බන්ධ වුණේ මේ ගැන. නැත්තම් මගේ ඇත්තටම මගේ හිතේ චිත්ත මේක පොඩ්ඩක් ක්ලියර් වුණා ස්වාමීන් වහන්සේ දැන් කියපු දෙයකින්. සක්මන් භාවනාවේදී මුලදි ස්වාමීන් වහන්සේ මමත් කරේ අර එකපාරටම අපිට කිව්වේ අපිට ඇහුනේ කනට ඇවිදිනකොට වම දකුණ වශයෙන් දැනගෙන ඇවිදින්න, ඇවිදිනකොට කකුල පොළවේ පෑගෙනවා අර ඒ වගේ දේවල් හිතන්න කියලා නිසා අපි මුලදිම එහෙම තමයි කළේ. නමුත් ඒක කරගෙන යනකොට තේරුණා වැටහුණා ස්වාමීන් වහන්සේලා කිව්ව දේවලින් අපි අල්ලගත්තා. ඊට වඩා අපි බලන්න ඕන අපේ කකුල් දෙකට මොකද්ද වෙන්නේ, නැත ශරීරයට මොකද්ද වෙන්නේ, අනේ කියන දෙයට අවධානය යොමු කරගත්තා. දැන් කරගන්න පුළුවන්. එතකොට දැන් දන්නවා දැන් ඇවිදින්න පුළුවන්. දැන් සාමාන්‍යයෙන් මම තෝරගන්න බිම අඩි 16 පතුල් 16ක් තියන්න පුළුවන් නම් මට 16ම වගේ ඇවිද ගන්න පුළුවන් මගේ අවධානයෙන්ම, ඇවිදින අවධානයෙන්ම. එතකොට කකුලට ගල් කැටයක් පෑගෙනවද, කකුල වැලි පොළවේද, කකුල තියෙන තනකොළ පොළවේද, ඒ ආදී වශයෙන් හඳුන ගන්නවා. සමහර ලාවට කඩිත් ගන්නවා. එතකොට රිදුනේ කොයි කකුලද, දකුණුද, කෑවේ වමද, කෑවේ කොතනද රිදෙන්නේ, ඒ වගේ දේවල් හොඳට හඳුනා ගන්නවා. ඇඟට සමහර ලාවට අපි හිතුවට සීතල සුළං එනවා කියලා සමහර ලාවට තද රශ්මි දැනෙනවා. ඉතින් ඒ වගේ අවබෝධයකින් කරගන්න පුළුවන්. පැය භාගයක් නම් ඇවිදින්නේ පැය භාගයෙන් විනාඩි 20ක් විතර මම හිතනවා ඒ ගැන අවධානයෙන් කරනවා කියලා. එතකොට ස්වාමීන් වහන්සේ දැන් කියපු දේනුත් මට වැටහුණා. අපි අර මුලදි කරේ අපි ඒ ගැන ලොකු වැටහීමක් නැතුව, ඒත් දැන් අපි මේවා ටිකෙන් ටික කරන නිසා තමයි අපිට මේවා ක්ලියර් වෙලා එන්නේ මෙහෙමයි අපි කරන්න ඕනේ කියන එක. මන් දන්නේ මං කියන දේ හරිද කියලා ස්වාමීන් වහන්ස. එතකොට මට ඕමනා වුණේ ඒ මමත් වැටහීමෙන් වැඩ කරනවා දැන් මේ දේවල්ට සම්බන්ධ වෙච්ච නිසා අවබෝධයෙන් වැඩ කරන්න පුළුවන් උනේ මෙහෙම නිසා කියන එකයි. එතකොට දැන් නම් මට හිතෙනවා ස්වාමීන් වහන්සේ මේ විදියට දිගටම වැඩ කරගෙන යනකොට ඇත්තට මේක මට සමහරවිට ත්‍රිල් එකක් වගේ. දැන් කාලි වචන වලින් කියනවා නම් හොඳ වැඩ ටික හොඳට කෙරිලා ඔක්කොම හරියට කෙරිලා කාලයක් සමහරවිට ඉතුරුයි වගේ දවසේ වැඩ ටික ප්‍රෝග්‍රෑම් කරගත්තාම ඉතින් අර වැඩ ටික හොඳට කෙරෙන නිසා කලබලයක් නැහැ, කරදරයක් නැහැ, සාමාන්‍ය හොඳට ගලාගෙන යනවා කියලා තේරෙනවා. ඉතින් තව තව මේක දියුණු කරගන්න එක තමයි මගේ ලොකුම අදහස. ඇත්තට මේක ගොඩාක් වටින දෙයක් නිසා අපේ ජීවිතේට ඔබ වහන්සේලාට පින් දෙන්න ඕනේ. ඇත්තට මීතිරි කළ ස්වාමීන් ලොකු ස්වාමීන් වහන්සේට, චන්ද්‍රත් ස්වාමීන් වහන්සේට, ඔබ වහන්සේට, ධම්මකුසල ස්වාමීන් වහන්සේට ආදී ඒ වගේ සතිපාසල ස්වාමීන් වහන්සේට ගොඩාක් පින් දෙනවා. අපි මේ ටික ඉගෙන ගත්තේ මේතනින් තමයි හරියට. නමුත් අපි භාවනාව හොයාගෙන හැමතැනම ගියා, ඒකෙනකදී හම්බුනේ නැහැ. දැන් නම් ටිකක් තේරෙනවා කියලා හිතෙනවා ස්වාමිනාස. මේක වැඩිදුරට ගෙනියා ගැනීමේ අදහසින් තමයි ඔබ වහන්සේලාට පින් දෙන්න තමයි වැඩි හරියක්ව මේක මම කතා කරේ. මගේ දැන් අර තියෙන පොඩි පොඩි ගැටලු හරි විසඳ ගන්න ඔබ වහන්සේට පින් සිදු වේවා. ඔබ වහන්සේ නිදුක් නිරෝගී වේ. ඔබ වහන්සේලා සියලු දෙනා නිදුක් නිරෝගී වේවා.
එතකොට කඩියොද කන්නේ නැත්නම් නිකන්
කඩියොත් ඒ කඩියොත් තියෙනවා ස්වාමීන් වහන්සේ අපේ වත්තේ නම් හරියට.
එතකොට කඩියෝ මේ කන කොටත් ඒක ගණන් නොගෙන ඒ වේදනාව බලන් සක්මන කරනවා.
ඒ කරනවා ස්වාමීන් වහන්සේ කොහොම හරි. අපි දැන් පොඩි ළමයි නෙවෙයි නිසා සමහරවිට අපේ පොඩි දරුවෙක් ඉන්නවා. ඒ දරුවා නම් කෑ ගන්නවා කඩියෙක් කෑවහම. ඉතින් අපි යාට නම් පොල් තෙල් පොඩ්ඩක් ගන්නවා ඒ වෙලාවට. ඊට පස්සේ තමයි අනිත් දේ බලන්නේ. මම නම්
මේ කඩියෝ කාලා පුරුදු ගතියක් තියෙන මේ මේ ටිකක් අර විස අඩු එක වෙන්නේ නැති නැත්තම් මේ සාමාන්‍යතරම කඩියෙක් කෑහම සෑහෙන ඒකට අවධානය ගිහිල්ලා ලොකු මේ කලබ ගෑණියක් තියෙනවා මේ කකුලේ වේදනාව. ඒකයි මම බැලුවේ අපිට හුරුත් නේ අපිට මේ මට උනත් ඒක දැනෙනවා වැඩි පුරුදු නැති නිසා. ඉතින් වටිනවා ඒක ඒ වගේ එහෙම කරන්න පුළුවන්කම මම ඒකයි බැලුවේ ඇත්තටම කඩියොද කියලා. හොඳයි ඔව් කරගෙන යන්නයි
තියෙන්නේ.
ඕකේ, ඔක්කොම හොඳයි. වාර්තාව සම්බන්ධයෙන් අපිට කියන්නේ සාධනීයයිනේ මේක, හැමෝටම හොඳ මකිනාන ප්‍රබෝධමත් වෙන්න පුළුවන් එකක්. ඉතින් මේක සුද්ධ වෙන්න එකම දෙයයි තියෙන්නේ, ආරම්භය මේ අර හැමෝම දැනුවත් වෙන්න තමයි මං හිතන්නේ. ප්‍රකාශ කරේ ආදුනික නෙවෙයි, තාම දැන් අපි ටිකක් කාලයක් කරගෙන ගියපු නිසා ආදුනික නෙවෙයි කියන එක අපි කියන්නයි ඒ ප්‍රකාශ කරේ. ඉතින් ඒ නිසා ඒක අයින් කළා. එහෙම නැත්නම් ඒ අද කියප එක දැන් කියප එක නැතුව ඊළඟට කරන හැම වැඩේකදීම ආදුනික එක් විදියට යන්න. ඔය ඔය සියලු කටයුතු නෑ, මං ආදුනිකයෙක් තමයි කියන එකෙන් කරන්න. ඒක තමයි තමන්ගේ දියුණුවට තියෙන ඊළඟ, එහෙම නැත්නම් ලබන්න තියෙන සුද්ධ වීම සහ උපදෙස.
එහෙමයි ස්වාමීන් වහන්ස. මං අරටික ඇත්තටම ස්වාමීන් වහන්සේ කිව්වා වගේ සඳහන් කරේ නැත්තම් මං කවුද කියන එක එකපාරට වටහා ගන්න අමාරු නිසා.
නෝ, ඒක පැහැදිලි, ඒක ගැටලුවක් නෑ. ඒ නිසා ඒකම තමයි අපි පාවිච්චි කරගන්නේ තමන්ට දියුණුව වීම සඳහා. ඒක තමයි. ඉතින් අපි හැම කෙනාටම ඇත්තන අවශ්‍ය දේ, මටත් උන අවශ්‍ය දේ ඒකයි. මට දී ගන්න ඕන උපදෙස මම ඒ උපදෙසමයි. ඒ නිසා ඒ අපි හැම දෙනා මේ උපදෙසේ ගත කරමු, ආධුනිකයෝ විදියට කටයුතු කරගෙන යමු.
මම සහභාගී වෙච්ච හැම අවස්ථාවකදීම වගේ කමටාන් ලියලා සුද්ධ කරගත්තා. තව ඉදිරියට උනත් පොඩි පොඩි දේවල් උනත් ලියනවා. ඒකයි දැනුත් කතා කරේ. ඉතින් ඇත්තටම ඒක තමයි අපිට වටින්නේ කියන එක ස්වාමීන් වහන්සේලා කියන දේ වලින් තේරෙනවා. මුලදිම නම් ඉතින් එහෙම තේරුන්නේ නැහැ. ඒ කියන්නේ වෙනින් විදර්භාවනා වලට හොය හොය පස්සේ ගිය වෙලාවේදී නම් එහෙම වුණේ නැහැ. නමුත් ස්වාමීන් වහන්සේලා දීපු උපදේශ අපිට හරියට කනට වැකුණා. ඒ වගේම පිළිපැද්ද නිසා අපි අපේ කමටහන් සුද්ධ කරගත්තා. ඒකෙන් තමයි කියලා හිතෙනවා පොඩ්ඩක් හරි මෙහෙම යන්න පුළුවන්. මම නම්
ඉතින් හරි සන්තෝෂ හැමෝටම. ඉතින් ඒ ඉස්සරහට තව ඔය ටිකත් කෙටි වෙලා එනවා. හරි කෙටියෙන් ඒක සතුට ප්‍රකාශ කරලා කෙටියෙන් ස්තුති කරලා ප්‍රශංසා කිරීමත් කෙටි වෙලා එනවා. ඒකත් ඉස්සරහට සිද්ධ වෙයි. හොඳයි, තෙරුවන් සරණයි.
තවත් කෙනෙකුට පුළුවන් ඇත්තටම ඔබගේ අත්දැකීම අපිට ඉදිරිපත් කරන්න, මේ අවස්ථාව උපයෝගී කරගන්න කියලා ආරාධනා කරනවා. නදීප්, ඔබට පුළුවන් දැන් කතා කරන්න.
බොහොමත්ම පින් පත්නන්ද, අවසරයි ස්වාමීන් වහන්ස, තෙරුවන් සරණයි. ස්වාමීන් වහන්ස, මම මේ ළඟදී ධර්ම දේශනාවකට සවන් දුන්නා ගෞරවනීය චන්දරත්න ස්වාමීන් වහන්සේගේ රිට්‍රීට් එක, මම 348 රිට්‍රීට් එකේ ඒ ධර්ම දේශනාවේදී සඳහන් කරා. එක අවස්ථාවක අපි අර වීරිය සහ සතිය මැද තියාගෙන ගොඩාක් වීරිය කරන්න නැතුව බැලන්ස් කරගෙන යන විදිහේ ස්වාමීන් වහන්සේ සඳහන් කරා. සමහර අවස්ථා එනවා ස්වාමීන් වහන්ස, තේරෙනවා ඒ කියන්නේ මහන්සිය වැඩි කියලා. එතකොට මම දැනගන්නේ මෙතනදී වැඩි වීරියක් යනවායි යොදලා ඇති කියලා හිතලා ස්වාමීන් වහන්ස, ඒ වෙලාවට මම සක්මන ටිකක් අඩු කරලා පරියන්කය කරන ප්‍රමාණය වැඩි කරනවා. කොහොම ස්වාමීන් වහන්සේ, එක දවසක් මේක අවස්ථා කීපයක වෙලා තිනවා ස්වාමීන් වහන්ස. ඒ කියන්නේ නිකන් අර ප්‍රශ්නේ හුලං වගේ මුළු ඇඟම, කියන්නේ සක්මනයි වාඩි වෙලා හිටියත් මොනවත් නැහැ. ඉතින් එතකොට අර තේරෙනවා අදනම් හරි කියලා කරලා අර ලොකු සන්තෝෂයක් එනවා ස්වාමීන් වහන්ස. නමුත් මම දන්නවා මේක ස්ථිර නැහැ කියලාත්. මොකද කලින් කීප සැරේ වෙලා තියෙන හින්දා මේක ස්ථිර නැහැ කියලා. ඒ වගේම ස්වාමීන් වහන්සේ අවස පරයන්කේ වාඩිලා නැගිනකොට ඒ තිබිච්ච ඒ ගති මොනවත් නැහැ. ඒක එක අවස්ථාවක් ස්වාමීන් වහන්සේ. ඊට පස්සේ සමහර අවස්ථාවල ඒක වෙහෙසක් කියන්නත් බෑ ස්වාමීන් වහන්සේ. මේ ශරීරය හරි කරදරයක් වගේ තීරෙනවා ස්වාමීන් වහන්සේ. මේක මේ ඒ අර ද්වේෂකින් නෙවෙයි, මේක අර ඒ ඇතුලේ වේදනාවල් තියෙනවා ස්වාමීන් වහන්සේ. හරි හියුම දැනෙනවා. ඒ කියන්නේ මුළු ඇඟ පුරාම මේ සුළු වේදනා සුළු කිව්වට ඒක අර මේ ඇති වෙවි නැති වෙවි යන බවත් පේනවා. නමුත් අර කරදරයක් කියලා දකිනවා. මට අර දැන් හිතෙනවා මේ ඒක මම අර සමහරවිට මේ වීරිය වැඩි කරලා කියන එකත් එක්ක පොඩ්ඩක් පටලව ගන්න ස්වභාවයක් වගේ නිකන් දැනලා තියෙනවා ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේට ඒක ඉදිරිපත් කරොත් හොඳයි කියලා හිතනවා සම්මත තෙරුවන් සරණයි.
ඔව් ඒ විදිහට මේ කරනකොට ඉතින් අපිට එහෙම ප්‍රකට වෙලා එනවා ප්‍රකට නැති ස්වභාවයේ කය. ඒක තමයි ඉතින් ඇත්තන ප්‍රകൃතිය අපි මේ ශූන්‍යතාවයේ හිස් ගතිය මේක ඇති දෙයක් නෑ කියන එක ඒක ප්‍රායෝගිකවම ප්‍රකට වෙනවනේ සිහියත් එක්ක. ඒ නිසා ඒක මේ ඒ ප්‍රකට වීම මේ ඊට පස්සේ අපිට කය ආයිත් රළු වෙනකොට අපිට මේ ඔන්න අත්දකින්න පුළුවන් නියම විදිහටම මේකේ දුක්ඛ ස්වභාවය. තමයි. ඉතින් අන්න ඒ විදිහට පෙළන තවන ගතිය හරියටම නැත්තම් අපිට අහන්න වෙන්නේ මේ වචනවලින්නේ. කයේ තවන පෙළන ගතිය තියෙනවා මෙහෙමයි මෙහෙමයි. ඉතින් ඒක සාපේක්ෂව කියලා හොඳටම නේ මෙහෙම නැති ගතියක් පැහැදිලිවමත් තියෙනවා. ඒ වගේම ඕවන් තියෙනවා. තියෙනකොට පුදුම කරදරය. ඇත්තට මේක නැත්තම් කොච්චර හොඳයි කියලා ඒකට තේරෙනවා. අන්නේ විදිහට අපි හොඳටම මේ දුක්ඛ කියන එකත් ඕකෙම තියෙනවනේ විපරිණාම දුක්ඛ වෙනස් වෙනකොට ඒ කියන දුක හොඳට තිබ්බා දැන් ඔන්න රළු වෙනවා. ඒ වගේම මේ සකස් වීමේ දුක සංඛාර දුක. ඒ නිසා දුක්ඛ සත්‍ය හොඳටම ප්‍රකට වෙනවා මේ විදිහට සිහිය වැඩි. ඒ නිසා ඒක තවීරිය පිළිබඳව පතන්දරේ ඉන්නේ සතියින්ම තමයි ඉතින් සම්වර කරගන්නවා. දැන් මේ වීරියක් එච්චර ගණන් නොගෙන ඔහි සමහරලට සක්මන් කරනකොට නිකන් හිතුවිලි ගොඩක ඔහි කිරිල්ලක් වෙනවා. වීරිය වැඩි කරාම වම ප්‍රතිත දානවා. වමේ කොතන දැනෙන්නේ මොනවද මේක දැනෙන්නේ කියලා අමුතුවෙන් හොයන ගතියකුත් තියෙනවා. එල අඩි කීයක් පුළුවන්ද මේ විදිහටම කියලා අන්න ඉස්සරහට වීරිය වැඩි කරනවා. නැත්නම් ඒ වීරිය පවත්වනවා කියලා. ඉතින් එතකොට එක පාටම අර හිතුවිලි ගොඩෙන් අයින් වෙලා පුදුම විදිහට මේ තමන් මේ අර ඔය කියන අත්දැකීම වලට යොමු වෙනවා. කයි නොදැනීම් ගති ඉක්මනටම එකඟ වෙන ගති හොඳට මේ අයි ලෝකෙන් අයින් වෙලා සැහැල්ලු වෙන හැටි බවට එකතු වෙන. ඒ නිසා එතෙන්දී අපිට ප්‍රකටයි ඉස්සෙල්ලා වීර්යය අඩුයි එහෙමත් සක්මන් කරත හැකියි. ඒ කරනවා. නිකන් ඒකත් ජොලියක් තියෙනවා. වෙයි සක්මනක් කියලා හිතලා දැම්මේ සක්මන් නොය කරන්නේ කියලා අර උනන්දු වැඩි වුණාම වීර්ය වැඩි කරාම පොඩ්ඩක් ඒකේ වෙනසකුත් මේ විදිහට අත්විඳින්න පුළුවන්. ඒ නිසා සිහියෙන්ම තමයි ඔය දෙක අල්ලගන්නේ දැන්. මෙහෙම දෙකක් තියෙනවාද කියලා දන්නේ සිහියෙන්නේ. ඒ නිසා එහෙම කරාම අපිට මේ දෙකේ වෙනස තේරෙනවා. ඒ වගේම ලොකුවට ගන්න දෙයක් නෑ බරක් මේ මේක හොඳයි මේකමයි වෙන්න ඕනේ කියලා. සක්මන් කරන යෙදුනොත් කොහොම හරි කමක් නෑ සක්මනක් කරන එක වටිනවා. මේ කියන එකේ ගත කරනවා. ඒ නිසා ඒක චරම මේ සසහියෙම ඒක සම්බර කළා දෙයි. වීරිය කොහොමද වෙන්න ඕන නැත්te කොහොමද කියලා මේ මේ නිසා සිහිය ඔක්කොම සම්බර කරනවා. සද්ධාව, වීරිය, සමාධි, ප්‍රඥා ඔක්කොම මේ සතියට ඉඩ දුන්නාම ඒවා සම්බර වෙලා එනවා. ඒ නිසා මොකද වීරිය අපි කරනවා කියලා කරන්න ගියපු ගමන් ඉතින් මමනේ වීරිය කරන්නේ.
එහෙමයි.
මගේ සද්ධාව, මගේ සමාධිය, මම දන්න ප්‍රඥාව සතිය මම කරන්න බෑ. සතිය මම ඉන්නව නම් සතිය නෙමෙයි. සීය පිටියපු ගමන් මම ඒක ඉන්න බෑ. සීයට අහු වෙන්නේ ඒක මට නෙමෙයි. මට අහු වෙනකන් සීය නෙමෙයි. ඒ නිසා සීයේදී ඒ ගැටලුව එන්නේ නැහැ. ඒ නිසා හරියටම බැලුවොත් අත්තම කාරණේ පැහැදිලි කාරණේ දැන් වීරිය අඩුයි මේ වෙලාවේ වීරිය වැඩි කරන්න ඕනේ. ඔන්න දැන් හරි මෙන්න කියන්නේ කවුද? මමනේ. මම නෙවෙයි මේ වීර්ය කර දැන් මේ දැඩි විදියට උපදෙස් දී ගන්න විඥානින්. ඒ නිසා අපි කරන්න ඕන මූලිකයට යනවා. මූලික උපදෙස් කරගෙන යනවා. මම කිව්වා වගේ සක්මන් දෙකක් තියෙන්නේ. ඔහේ කරන එක තියෙනවා. ටිකක් දැනෙන දෙයට හිත දාලා මූලික උපදෙස් සමග කරනවා. අපි මූලික උපදෙස් සමග යන්න කියන්නේ මූලික ආධුනිකයෙක් වෙනවා කියන්නේ. එතකොට ඇත්තටම ඒක තමයි ඒ වීර්ය වෙනවා. ඒ නිසා වීර්ය කරනවා මම කරන වීර්යයක්. ඊරිය අඩු වැඩි කරන්න ඕන සමබර කරන්න ඕන කාටද ඕනේ කවුද කරන්නේ එතනදී නිකන් දන්නේ නැතුව පොඩ්ඩක් අහු වෙන ගතියක් තියෙනවා. ඒ නිසා එතනදීත් අපි සතියට මිට දෙමු. සතියටම දීලා වෙන්න අරිමු ඊරියට සමබර වීම.
එහෙමයි ස්වාමීන් වහන්සේ බොහෝත් පිංගින උපදේශකට.
තවත් කෙනෙකුට පුළුවන් බන්දුල සොයිස මහත්මයා ඔබට පුළුවන් දැන්. කතා කරන්න.
ස්වාමීන් වහන්ස පොඩි කාරණාවක් පැහැදිලි කරගන්න. ස්වාමීන් වහන්ස දැන් සක්මනේ පෞගිය දවස්වල මේ කුසල හාමුදුරුවෝ බණකත් කියුණා මේ මුකුත් නොකිරීම සමාදම් වෙන්න කියලා. මේ මට ඒක පොඩ්ඩක් පැහැදිලි කරගන්නත් එක්ක කතා ගන්න ස්වාමීන් වහන්ස දැන් සක්මනක් එහෙමත් කරනකොට මේ ඒකේ තියෙන ස්වාමීන් වහන්ස දැන් අපි හිතමු මේක රළු ගතිය තද ගතිය එහෙම කියලා කියද්දි ස්වාමීන් වහන්ස එතනත් මමෙක් ඉන්නවද කියලා මට නිකන් පොඩි ලාස් හැකයක් තිබුණා. ස්වාමීන් වහන්ස මොකද එතන අර මම කියන එකකින් මෙහෙයීමක් තියෙනවද කියලා මට හැබැයි ඒක වැටහිච්ච විදිය මේ කියන්නේ අපි ඇතුළතින් අපිට දේවල් කරන්න මෙහෙවන ගතිය මුකුත් නොකිරීම කියලා කිව්ව කෙනේ ස්වාමීන් වහන්සේ මට තේරුණේ. ස්වාමීන් වහන්සේ ඇත්තටම දැන් මම කලින් හිතුව සිහිය පිහිටනකොට එතන මමෙක් නැහැ කියලා මට දැන් හිතෙනවා ස්වාමීන් වහන්සේ එතනත් මම කියලා කොටසක් තියෙනවා කියලා. මට වහන්සේගේ පැහැදිලි කර ගැනීමක් කැමති.
ඔය සීමි මුකුත් නොකර ඉන්න එහෙම නැත්නම් ඉබේ වෙන්න මුකුත් නොකර ඉන්න තැනට තමයි අපේ ඒක භාවනාව ඇදගෙන යන්නේ. ඉතින් ඒකට තමයි මෙච්චර වෙලා ඇත්තට මේ කතා කරපු වார்த்தා දැන් පළවෙනි එකේ ඉඳන් ඉස්සරහටම අපි මේ හැම එකේදීම වගේ විකාශය ගෙන ආවේ හැම එකේම කියවුනේ මුල ඉන්නව මම පැහැදිලිවම ඉන්නවා මමනේ අඩිය තියන්නේ මම හුස්ම ගන්නෙ. ඒකේ සිහියක් තියෙනවා ඒකෙත් මම කරන එකක් තියෙනවා. දැන් ඉස්සෙල්ලා අපි කතා කරන්නේ වීරිය කරන එක. දැන් එතකොට අඩියකට හෝ ඒ කතාවක් නැහැ. ඉතින් ඒකෙන් මම ඉන්නවනේ. ඒ නිසා ඒ දැන් ඉස්සරහට කරගෙන යනකොට දැන් මේක කාලයක් කරපු කෙනාට ඒ බව දන්නවා. ඉතින් අර හොඳට දැන් සාමාන්‍ය පරියන්කයක් සක්මනක් ඉදිරියට ගියන් පස්සේ ආපහු වීරිය කරන්න හිතනකොට වීරිය අඩු වැඩි කරන්න හිතනකොට අර නැති මමෙක් ඔබ්බනවා. ඒකයි ඉස්සෙල්ලා කතාව. මෙතනදි කියන්නේ මේ දිගට මේ කතා කරේ මුල මම ඉන්නවා සිහිය පිටන ගොඩක් මම ඉන්නවා. හැබැයි දිගට ඉන්න බෑ. සිහිය වැඩෙන්න වැඩෙන්න මම දිය වෙනවා. සිහිය වැඩේ ගන්නවා. දෙකටනේ සිහිය කැඩි. පෙන්වලා තියෙන බුදු පියාණන් වහන්සේ නම් වශයෙන් කොටස් කීපයක්ම සති. වට්ටාන සති, ඉන්ද්‍රිය සති, බල සති, බොජ්ජංග සම්මා සති කියලා. මේ වයි වෙනස්කමක් තියෙන නිසානේ එහෙම ප්‍රකාශයක් බුදු පියාණන් වහන්සේ කරන්නේ. ඒ නිසා ඒ කියන මට්ටමට එන්න එන්න මම තියෙන්න බෑ. ඒක කවුරු පිළිගන්න දෙන්නේ? එක බුදු ධර්මය දන්න දැනුමේනුත් ඕන කෙනෙකුට තේරෙනවා. ඒ නිසා ඒ මට්ටම් වලට එන්න එන්න තමයි මම මේ අඩුවීම වෙන්නේ. ඒකම මම තියෙනවමයි. ඒ වමේ හසු වෙන්න ඉඩ තියෙනවා. ඒක අපිට ගැටලුවක් කරගන්න අවශ්‍ය නැහැ. ඉස්සරහට යන්න යන්න මම මේ අඩු වෙනවා, ඉබේ වීම සිද්ධ වෙනවා, කියන්න දෙයක් නැති වෙනවා, ඔය කියන කති වලට යනවා. හැබැයි මේ කතා කරන්නේ ඉදිරියේ සම්බන්ධ. ඒ නිසා ඒකම පටන් ගන්න ඒකෙම කතාවට වැඩිය අපි අර මේ නේද අද දවසේම වගේ කතා කරේ ආදුනික වෙන්න මුලට එන්න මුලින් ඉඳන් පිළිවෙලට යන්න ගලණය හදා ගන්න මූලික ටික හරියට කරන්න මූලික උපදේශ පිළිපදින්න ආදුනිකෙක් වෙන්න ආන්නේ කියනකොට මම ඉන්නවා. හැබැයි මේ ගලණයට පහසු. එතකොට ඔය කියන කාරණාවලට එන්න වෙත හැදිලා එනවා. ඔය කියන කාරණාව මට කොල්ල ගන්න පුළුවන් තැනක් දෙයක් නෙවෙයිනේ. ඒ නිසා ඒක සිහියම කළ දෙන නිසා ඒ හැම දෙයකදීම මම ඉන්න ගතියක් තියෙනවා. ඒක ඇත්තක්. හැබැයි ඉන්නේ මම අඩු වෙනවා. මේ අඩු වීමට තමයි අපි ඒකට තමයි අපි මේ පොහොර දාන්න ඕනේ. එහෙම නැත්නම් ඒකට තමයි අපි තල්ලුව දෙන්න ඕනේ. ඒකට තමයි අපි නැඹුරු වෙන්න ඕනේ. නම් මේකට තමයි අනුග්‍රහය කරන්නේ. ඒ අනුග්‍රහය තමයි මේ විදිහට මේ ආදුනික වෙලා මූලික විදිහට කරගෙන යන්නේ. එතකොට වෙන්නේ මුකුත් නොකර ඉන්න ගතියකට තමයි. නිසා පටන් ගන්න බෑ මුකුත් නොකර. මොකද හිතවිල්ලක් කියන්නේ මුකුත් කර කිරිල්ල. ඒ නිසා මේ හිතවිලි ගොඩක ඉන්න ගියට මුකුත් නොකර ඉඳීමක් කියන්න බෑනේ. ඒ නිසා ඒකට යන විදිහ තමයි බුදුහාමුදුරුව පෙන්නලා දීලා තියෙන්නේ. අයට හිත කියලා පටන් ගන්න. සතිපට්ඨාන හතර සතිපට්ඨානෙම වැඩෙන වැඩේවි. උඹට හොයන්න දෙයක් නෑ. ඉගෙන කරගෙන යන්නයි. කවුරු වගේද? ඇස් ඇත්තේ මුත් අන්දේ කුසේ. අං ඇත්තේ මුත් බීරේ කුසේ. මුණ ඇත්තේමුත් මෝඩයෙක් වගේ කරන්නයි තියෙන්නේ. ඒ නිසා ආධුනිකයෙක් වෙලා කරන එක තමයි මේ ඒකටත් තියෙන උත්තරේ.
මේ සවනස බොහොමත්ම පිං අපිට පැහැදිලි කරගෙන සවනස සම්පජඤ්ඤය කොහොමද ස්වාමීනන්ස ඒක සම්බන්ධක වෙන්නේ දැන් මේ කරගෙන යනකොට? ඒ කියන්නේ ඒ දැන් අපි වෙනසක් වෙන තැනද ස්වාමීනන්ස සම්පජඤ්ඤ කියන කැලල සම්බන්ධ වෙන්නේ? දැන් මම අහලා තිනවා සතිය සම්පජඤ්ඤයට දියුණු වෙන්න ඕන කියලා. මම ඔවන්සේගේ කියන දැනගන්න කැමතියි.
ඔව් සම්පජඤ්ඤය කියන්නේ දැන් පළවෙනිම වතාවක තිබුණා මේ ඔසවනවා යවනවා තබනවා. ඒක ඇත්තටම ඔන්න විනාඩි 20කට පස්සේ තමයි හරියටම ප්‍රකට වුණේ. හරි යන්න තෙන්දි අපිට කියත හැකි ඔන්න දැන් සම්පජඤ්ඤය පිහිටියා. පටන් ගන්නකොට ඔසවනවා යවනවා තබනවා කිය කියලා දැන් තවත් උපාසිකාවක් කිව්වා. මුලදි කිරාට හිතලා නමුත් ඇත්තටම කරන් යනකොට පස්සේ තමයි තේරෙන්නේ ඇත්තටම වෙන විදිහ. ඒ නිසා සම්පජඤ්ඤය ඉන්නේ පස්සේ. මුලින් සතිය විතරයි. සති සම්පජන්නේ ඊට පස්සේ එකතු වෙනවා. ඊට පස්සේ තමයි ඇත්තටම බයලජ්ජාව ඇති වෙනවා කියලා කියන්නේ. ඒ නිසා සීය පිටු කොමීම වෙන්නේ නැහැ. ඒක දිගට පවත්ලා සම්පජන්නේ දක්වා යන්න තියෙනවා. ඒක සක්මනක නම් හැරෙන තැනදී විශේෂයෙන් බලපෑම් කියනවා. ඊළඟට සක්මනේදී තව ගන්න පුළුවන් ඇහැට ගිහිල්ලා මාරු වෙන තැන ආපහු කයට එන හැටි. කයෙන් ආයේ සද්දයකට මාරු වෙන තැන මේ මාරු වීම පිළිබඳව 100න් හිටියොත් අන්න එතන සම්පජන්නේ තියෙනවා කියලා සාමාන්‍යයෙන් කියනවා න්‍යාය වශයෙන්. ඉතින් අන්න ඒ වගේම මේ ඉරියව්ව මාරු කරනකොට වාඩිලා නැගිටිද්දි හොඳට 100න් ඒ නැගිටලා ඉඳ මාරු වෙද්දි අතෝසවද්දි පහත් කරද්දි මේ තැන්වලදිත් ඒ සන්ධි ඉරියාපත සන්ධි තුල 100 පැවැත්වීම ප්‍රායෝගිකව නිකන් පෙන්වලා දෙන්න පුළුවන් සම්පජන්නේට. ඉතින් අන්න ඒක තමයි කියන්නේ. තව පැත්තකින් කායගතා සති කියලත් කියන්නේ කය අනුව ගිය සිහියක් ඇදිලා. ඒක නිකම් බෑ. කය අනුපස්සනා කළා. කය අනුව බලලා තමයි ඒක හදාගන්න තියෙන්නේ. ඒ නිසා සංපජඤ්ඤයට කියන්නේ තියෙන්නේ මේ විදිහට පටන් ගන්නකොටම නැහැ. නමුත් හැදිලා එනවා. අපි මේ කරනකොට තියෙනවා. ඉතින් ඒක හඳුනා ගැනීම කරන්න වෙන්නේ ওই විදිහට තමයි.
එමයි ස්වාමිනාස බොහොමත්ම පින් පැහැදිලි කිරීම තෙරුවන් සරණයි.
බොහොම පින් ස්වාමීන් වහන්ස. නදීප් දැන් මම ඔබට ආරාධනා කරනවා වැඩසටහන කරගෙන යන්න කියලා ඉදිරියට.
බොහොමත්ම පින් පත්මනන්දා. අද දිනේත් ගෞරවනීය ස්වාමීන් වහන්සේලා අප වෙනුවෙන් වහන්සේලාගේ කාලය යොදාගෙන වටිනා ධර්ම දේශනාවක් සහ කමඨහන් පිළිසිදු කර ගැනීම සඳහා අපට උපකාරී වුණා. සුපුරුදු ලෙස අපි සිදු කරන පුණ්‍යානුම ඒ වෙනුවෙන් සුපුරුදු ලෙස අපි කරන පුණ්‍යානුමෝදනාව සිද්ධ කිරීමටයි සූදානම් වන්නේ. ඒ සඳහා බන්දුල මාමාට මම ආරාධනා කරනවා අද දිනේ පුණ්‍යානුමෝදනාව සිද්ධ කරන ලෙස. තිරුවන් සරණයි ස්වාමීන් වහන්ස. සාදු සාදු
තිරුවන් සරණයි.
අවසරයි ස්වාමීන් වහන්ස. අද දින පුණ්‍යානුමෝදනාව ප්‍රථමයෙන්ම අද ධර්ම දේශනාවක් ඒ වගේම තම වටිනා ධර්ම සාකච්ඡාවක් මේ වහන්සේලා දෙනවම අප වෙනුවෙන් කරලා තියෙන මාගේ සේවාව ඉතාම අගය කරනවා. එයා ලබාගත් සීලම පින් අපත් ලබාගත් සීලම පින් වහන්සේලාගේ භාවනා කරයුතු සර්ව ප්‍රකාරයෙන් සාර්ථක ඒවා. ඒ වගේම මෙම කටයුත්තට අතහිත දෙන ගෞරවනීය ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු අනිකුත් ස්වාමීන් වහන්සේලා මේ පින් උන්වහන්සේලා කරගෙන වැඩ කටයුතු සාර්ථක වීමට හේතු වාසනා වේවා. අපට මේ යන ගමන සාර්ථක කර ගැනීමට හේතු වේවා. ඒ වගේම පෙනෙන නොපෙනෙන යම් දෙවි යම් කොටසක් සිටිනවා නම් මේ පින් බලාපොරොත්තු වෙන පින් අනුමෝදන් කිරීමට අපගේ ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමටත් ගාථාකය සජ්ජන කතා සජ්ජායනා කරමු. එත්තාවතා තම්මේහි සම්පදම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතා තම්මේහි සම්පදම් පුඤ්ඤ සම්පදං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතා තම්මේහි සම්පදම් පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු බුද්ධ ශාසනං. ආකාසට්ටාච මුම්මට්ටා දේවා නාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්ත සාවකං ආකාසට්ටාච මුම්මට්ටා දේවා නාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්ත මම් පරන්ති ඥාතින්ට පින්දීම ඉදම්මේ ඥාති නං හෝතු සුකිතා හොන්තු ඥාතියෝ ඉදම්මේ ඥාති නං හෝතු සුකිතා හොන්තු ඥාතියෝ ඉදම්මේ ඥාති නං හෝතු සුකිතා හොන්තු ඥාතයෝ ප්‍රාර්ථනා ගාථාව ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ තුයි යාව නිබ්බාන පත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ පාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්‍යා සමනසල වන්දනා කිරීමට අවසරයි ඕකාස වන්දාමි බන්තේ මයා කතම් පුඤ්ඤං සාමිනා අනුමෝදි තබ්බං
සාදු සාදු අනුමෝදාමි
සාමිනා කතම් පුඤ්ඤං මහියන් දාතබ්බං
සාදු අනුමෝදි තබ්බං
සාදු සාදු අනුමෝදාමි ඕකාස ද්වාරත්තේන කතං සබ්බං අච්චයං කමතමේ බන්තේ
කමාමි කමිතබ්බං
සාදු ඕකාස කමාමි බන්තේ තුතියම්පි ඕකාස කමාමි බන්තේ තතියම්පි ඕකාස කමාමි බන්තේ
අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං වලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතු නිබ්බාන සම්පත්ති ඉන්නෝති සමිජ්ජතු සුපත්තිත්වා
සාදු 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 සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලබේන මලද්දං පස්සිතුම් වන්දිතුම් වරං සාරිපුත්තාදි තේරාණං ආගතම් පටි පාටිය සද්දා සීලං දයාවාසං බුද්ධ පුත්තං නමාමං සනසි නමස්කාර වේ.